නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චන්නං ආවසෝ පස්සායතනානං අසේස විරාග නිරෝධා අත්ථඤ්ඤං කිංචීතිති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල හිතේ ගොඩනැගෙන විවිධාකාර ප්‍රපංච මුල් කරගෙන, එමත් නැත්නම් හිතේ සිදුවන අතෝරක් නැති සිතුවිලි ජනනය කිරීම, එමත් නැත්නම් වටවලල්ලේ යෑම, දිගින් දිගට හිත හිතා කාලය ගත කිරීම, එක දිශාවක් නැතුව, එක එල්ලයක් නැතුව, එක අරමුණක් නැතුව ඔහේ විභාගාතේ යන සිතුවිලි පැවැත්වීම, මෙන්න මේ බඳු කාරණා සම්බන්ධයෙන් ධර්මානුකූලව යම්කිසි විග්‍රහයක යෙදෙන වකවානුවක්. මොකද අද කාලේ වෙනකොට අපේ මනස් සෑහෙන මේ අපේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ගන්න අරමුණු හරහා සෑහෙන විකෘත වෙලා තියෙන තත්වයක්, වික්ෂිප්ත වෙලා තියෙන තත්වයක් පේන්න තියෙනවා. ඉතින් මේවා නිසාම මිනිස්සුයෝ ඒව ගැන කල්පනා කරන්න ගිහිල්ලා, ඕනවට වඩා හිතන්න ගිහිල්ලා, හිතලම විසඳුම් හොයන්න ගිහිල්ලා, කල්පනා කරලා ඒ තුලින්ම විවිධාකාර මානසික රෝගාබාධ වලට, විවිධාකාර අන්දමේ ආතතියනට පත්වන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා මේ බඳු වකවානුවක අපි කොහොමද මේ ධර්මයේ මුල් කරගෙන මේ බඳු හිතේ ගොඩනැගෙන විතර්ක වලට, හිතේ ගොඩනැගෙන ප්‍රපංච වලට, ඒ වගේම වටවලල්ලේ යෑම් වලට යම්කිසි විසඳුමක්, නිවැරදි අවබෝධයක්, නිවැරදි විසඳුමක් ලබා ගන්න කියන කාරණාව තමයි අපි විග්‍රහ කරගෙන යන්නේ. ඉතින් එතකොට මේ ප්‍රපංච වල හට ගැනීම සම්බන්ධයෙන් අපි මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන් විස්තර කරා. ඊට පස්සේ ඒවා ප්‍රායෝගිකව යොදන ආකාරය ගැන යම් විග්‍රහයක්, චිත්තානුපස්සනා මුල් කරගත්ත යම් විග්‍රහයක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආශ්‍රයෙන් අපි මතක් කරගත්තා. ඊට පස්සේ තවදුරටත් බෝසතාණන් වහන්සේ තමන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් ඒ කොහොමද විතර්ක විවිධ ගොඩවල් වලට දාලා අකුසල විතර්කයන් කුසල විතර්කයන්ගෙන් ප්‍රතිස්ථාපනය කරලා ඊළඟට ක්‍රමානුකූලව තමන් වහන්සේගේ හිත සකස් කරගත්තේ කියන කාරණාව 2000 විතක්ක සූත්‍රය අනුසාරයෙන් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ තවදුරටත් ඒ විතර්කයන් මැඩලන ක්‍රම පහක් සම්බන්ධයෙන් අපි විතක්ක සංඨාන සූත්‍රය මුල් කරගෙන අධ්‍යයනය කරා, මතක් කරගත්තා. ඊටත් පස්සේ අපි ගිය සතියේ විශේෂයෙන්ම සාරිපුත්ත සාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඒ තමන්ට හොඳ මරණයක් නැත්නම් භද්‍ර වූ මරණයක්, උතුම් වූ මරණයක් උරුම කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා හැසිරිය යුතු ආකාරය ගැන ප්‍රකාශ වෙන ඒ භද්දක සූත්‍රය ඇසුරෙන් යම්කිසි කරුණු විග්‍රහයක් ඉදිරිපත් කළා. එතෙන්දී පවා සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරන්නේ ඒ ප්‍රපංචයට ගැලී වාසය කරනවා වෙනුවට ප්‍රපංච වලින් තොරව නිෂ්ප්‍රපංච ප්‍රතිපදාවක, ප්‍රපංච වලින් තොරව තමන්ගේ හිත පවත්වන ප්‍රතිපදාවක නියැලීම අතිශය වැදගත් බව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ. එතකොට අපිට දැනෙනවා මේ කාරණාව ඇත්තටම ථේරවාද බුදු සමයේ සෑහෙන්න ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ වගේම මහායාන බුදු සමයේත් සෑහෙන්න මේවා බොහොම ගැඹුරින් සාකච්ඡා වෙලා තියෙන බව අතිපූජනීය කටුකුරුන් දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ එහෙම ඒවා පිළිබඳව අධ්‍යයනයක් කළා, මතක් කළා දෙනවා. ඒ නිසා අපි මේ හිතේ ගොඩනැගෙන විවිධාකාර කල්පනා කිරීම, වටවලල්ලේ යෑම, ප්‍රකල්පනාවන්, ඉතින් ඒ සියල්ල සම්බන්ධයෙන් අපි යම් පමණක අවබෝධයක් අපිට තියෙනවා නම් ඒවැය තියෙන සමහරලාට ඒවැය තියෙන නිෂ්ඵලත්වය, කාලයේ කාදමන ස්වභාවය, අපේ සිත තවදුරටත් ආතතිගත කරන ස්වභාවය, ඊළඟට ඒවා තුළින්ම අපි තව තව ව්‍යාකූලත්වයට පත් වෙන ස්වභාවය, පමගාලක පැටලෙන ආකාරය අපිට තේරෙනවා නම් එමනම් අපිට ක්‍රම සහ විදි හොයන්න සිද්ධ වෙනවා. කොහොමද මේවා මැඩපවත්වන්නේ, කොහොමද මේවා දුරු කරන්නේ, දුරු කර සිතකින් වාසය කරන්නේ කියන එක ගැන අපිට යම් පරිශනාවක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට තවත් පැත්තකින් අපිට කියන්න පුළුවන් මේ සඳහා තියෙන හොඳම විසඳුමක් වශයෙන් මේ සතිපට්ඨානය ප්‍රගුණ කිරීම. මොකද අපි බොහොම සරල වර්තමාන අරමුණක සිහිය පවත්වනකොට ටික ටික අර ප්‍රපංචය යටපත් වෙන ගතියක්, ප්‍රපංචය දුර්වල වෙන ගතියක්, හිතේ ඇතුළත කතාව ටික ටික දුර්වල වෙලා අපේ හිත වර්තමානයේ එළඹ සිටි අරමුණකට හොඳට අවදි වෙන ගතියක්, සතිමත් වෙන ගතියක් පේන්න තියෙනවා. ඒ නිසාම ඇතම් කෙනෙක් අපි හිතමු උදාහරණයක් වශයෙන් සක්මන් භාවනාවක එහෙම නිරත වෙනකොට එයා මුල් කාලෙදී ඒ තරම් ඒක ඉතින් සාර්ථක වෙන්නේ නැහැ. එයාගේ හිත තාමත් ඉතින් එහෙම හිදුවනවා, කතන්දර ගොතනවා. හැබැයි අතහරින්න නැතුව ඒ කටුන ඉෂ්ට කරගෙන ගියා නම් එයාට තේරෙන්න ගන්නවා එයා සතිමත් වෙන හැම චිත්තක්ෂණයක් පාසා අර හිතේ දුවන ඇතුළත කතාවට, හිතේ කෙරෙන ඒ වටවලල්ලේ යෑම් වලට එක්තරා ආන්දමක ප්‍රහාරයක්, එක්තරා ආන්දමක කුළු ගෙඩි පහරක් එල්ල වෙනවා. තවත් අන්දමකින් කියනවා නම් ඒ දිගින් දිගට සිදුවෙන ඒ ප්‍රපංච ධාරාවට යම් පමණක බාධාවක් මැදින් මැදින් එල්ල වෙන්න පටන් ගන්නවා. පස්සේ පස්සේ ඒ ප්‍රපංච ධාරාව ටික ටික දුර්වල වෙන්න, ඒ වගේමයි ඒවා තව දුරටත් කැඩිලා යන්න, ඒවායේ අඛණ්ඩතාවය නැති වෙලා ඒවා තැන් තැන් වල හිඩැස් මතු වෙන්න පටන් ගන්නවා. තව දුරටත් ඔය භවනාව කරගෙන යනකොට කෙනෙකුට අත්දකින්න ලැබෙනවා දැන් සිතුවිලි අර කලින් තරම් පැමිණෙන්නේ නැති ස්වභාවයක්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඉස්සරනම් අපේ හිතට විනාඩියකට සිතුවිලි දහසක් පැමිණියාන. දැන් එතකොට කාලයක් යනකොට තමන්ට තේරෙනවා දැන් නම් එන්නේ ඉච්චර එන්නේ නැහැ. විනාඩියට සිතුවිලි 500යි එන්නේ. තවත් කාලයක් යනකොට අපි හිතමු ඔන්න විනාඩියට සිතුවිලි 200යි එන්නේ. තවත් කාලයක් යනකොට ඔන්න විනාඩියට සිතුවිලි 100යි එන්නේ. තවත් කාලයක් යනකොට ඔන්න විනාඩියට සිතුවිලි 50යි එන්නේ. තවත් හොඳට සතිමත්ව දියුණු කරගෙන භාවනාව වඩ아가ගෙන සතිපට්ඨානය ප්‍රගුණ කරගෙන යනකොට ඔන්න දැන් විනාඩියට සිතුවිලි 10යි එන්නේ. ඉතින් ඔන්න ඒ වගේ මට්ටමකට එනකොට කෙනෙකුට තේරෙනවා දැන් නම් අර ඇතුලේ කතාව සෑහෙන්න සමනයටපත් වෙලා විනාඩියක් ඇතුළත ගණන් කරන්න පුළුවන් මට්ටමකින් තමයි සිතුවිලි පැමිණියේ. එතකොට ඒවා දිහා හොඳට දැකගැනීමේ හැකියාවක්, ඒ සිතුවිල්ලක් හටගන්නා ආකාරය, අපේ හිතට ඒවා පැමිණෙන ආකාරය, ඒවා නැත්තම් සමුදය පක්ෂය, ඒවා සුළු මොහොතක් අපේ හිතේ රැඳෙන ආකාරය, ඊළඟට අපි සතිමත් වීමත් සමගම ඒවා දුර්වල වෙලා දුරු වෙලා දිය වෙලා යන ආකාරය. මේවා බොහොම පැහැදිලිව දැකගැනීමේ ශක්තියක් යෝගාවචරයක් තුල ගොඩනැගෙනවා. ඉතින් එතකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය බොහෝම පැහැදිලිව කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. මොකද තමන්ගේ සිත තුළම ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. ඇතැම් වෙලාවට අපිට කායනුපස්සනාවෙන් ওই කටයුත්ත කරන්න ගියාම සෑහෙන්න සමාධියක් අවශ්‍ය වෙනවා, හිතේ චිත්ත ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ බඳු ගොඩනගාගත්ත කුසලතා රාශියක් මත පදනම් වෙලා තමයි දැන් මේ චිත්තානුපස්සනාවක යෝගාවචරයක් නිරත වෙන්නේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චිත්තානුපස්සනාවක් කරන්න ඒක පාටම ගිහිල්ලා තේරුමක් නැහැ, මොකද හිතේ ගොඩනගාගත්ත සතිමත් බවක් නැහැ. ඒ වගේමයි හිත හොඳට ඒ සතිමත් වෙච්ච අරමුණ ගැන හොඳින් තේරුම් ගැනීමේ කුසලතාවයක් දිනු කරගෙන නැහැ. එහෙනම් මුලින්ම අපිට ඒ කුසලතාවයන් දිනු කරගන්න සිද්ධ වෙනවා. සතිය දිනු කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට හොඳ වීරයක් පවත්වන්න පුළුවන්කම තියෙන්න ඕන. ඊටත් අමතරව ඒ පැනනගින දේවල් බොහොම පැහැදිලිව සුපැහැදිලිව දැකගැනීමේ හැකියාවක් වෙනත් වචනයකින් කියනවා නම් සම්පජඤ්ඤයක්, සති සම්පජඤ්ඤයක් දිනු වෙලා තියෙනවා. ඔන්න ඔය වගේ මට්ටමකදී අපිට નિરાයාසයෙන්ම හිත දිහා බැලෙනවා. ඉතින් එතකොට අන්න තමන්ට තේරෙනවා ඉස්සර තරම් හිතට දැන් සිතුවිලි ගලාගෙන එන්නේ නැහැ. සිතුවිලි අතර තනින් තන හිඩැස් තියෙනවා. එතකොට තමයි කෙනෙකුට පුදුමාකාර අවබෝධයක් එන්න පටන් ගන්න. මේ සිතුවිලි කියන ඒවා එක්තරා අන්දමකින් කියනවා ඇහිදැල් සහිත දෙයක්. එහෙමත් නැත්නම් මේවා අඛණ්ඩ සිතුවිලි ධාරාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. එක සිතුවිල්ලකට පස්සේ තව සිතුවිල්ලක් එන්නේ. මේවා වෙන්වෙන් වශයෙන් දැකගැනීමේ හැකියාවක්. එකකට පස්සේ එකක් දැකගැනීමේ හැකියාවක් ඔන්න කෙනෙකුට තේරෙන්න පටන් ගන්නවා. ඒකම ලොකු අවබෝධයක් බවට පත් වෙනවා. ඒකම විපස්සනා නුවණක් වෙනවා. මොකද එතුලින් ලොකු දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන්. බොහෝම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ඥානයක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද තමන්ට තේරෙනවා සිතුවිලි නොමැති යම් යම් අවස්ථා හිත පසු කරගෙන යනවා. ඒ බඳු අවස්ථාවක තමයි ඔන්න අලුතෙන් සිතුවිල්ලක් පහළ වෙන්නේ. ඒක තමයි සුළු මොහොතක් රඳාපවතින්නේ. ඒ රඳාපවතින කාල පරිච්ඡේදය තීරණය වෙන්නේ තමන් කෙතෙක් දුරට ඒ පැමිණෙන සිතුවිල්ල මත යම් යම් සංස්කරණයන් කරනවද කියන කාරණයයි. ඒතර ඒ බඳු සංස්කරණ අඩුවෙන්න අර පැමිණි සිතුවිල්ල බොහොම ඉක්මනින් වියකිලා බොඳ වෙලා යනවා. ඉතින් එතකොට මේ සිතුවිල්ලක් මූලික කරගෙන සමුදය පක්ෂයත් වය පක්ෂයත් ඉගෙන ගන්න යෝගාවචරයට අවස්ථාවක් සැලසෙනවා. තවත් ගැඹුරින් කියනවා නම් ධම්මානුපස්සනාවකට ගිහාම එතකොට ඒ සිතුවිල්ලක් හට ගන්න ආකාරය නැත්නම් අපි එතනදී නීවරණ ගැන කතා කරනවා නම් කාමච්ඡන්දයක් හට ගන්න ආකාරය සුළු මොහොතක් ඒ කාමච්ඡන්දය හිතේ රැඳී සිටින ආකාරය ඊළඟට ඒ කාමච්ඡන්දය දුරු වෙන ආකාරය දුරු වෙලා ගියාට පස්සේ නැවතත් ඒ කාමච්ඡන්දය හට නොගැනී කාමච්ඡන්දයෙන් තොර වූ සිතක් යම් කාල පරිච්ඡේදයක් පවතින ආකාරය මේ අන්දමින් බොහොම සුපිරිසුදුව දැක ගැනීමේ අවස්ථාවක් යෝගාවචරයෙකුට ලැබෙනවා. ඉතින් එතකොට මේ බඳු යෝගවලදී තමයි තව තව ගැඹුරකට විපස්සනාවක් දියුණු වෙන්න පටන් ගන්නෙ. ඉතින් මේ වකවානුව වෙනකොට අපිට මේ බඳු මේ ප්‍රපංච ගැන හොඳ අවබෝධයක් ලැබිලා තියෙනවා නම් හොඳ ප්‍රඥා මුහුණුවරක් මේ අපි ලබන අත්දැකීමට එකතු කරන්න පුළුවන්. කොහොමද මේ ප්‍රපංච ගොඩ නැගෙන්නේ? කොහොමද ඒවට විතර්ක වලින් යම් පෝෂණයක් ලැබෙන්නේ? ඊළඟට අපි අපේ ඉඳුරන් කොහොමද පරිහරණය කරන්නේ? ඉඳුරන් පරිහරණය හරහා කොහොමද ප්‍රපංච ගොඩ නැගෙන්නේ? පෝෂණය වෙන්නේ කියලා වගේ කාරණා ගැන මේ අන්තර් සම්බන්ධතා ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේගේ දේශනා වලින් ඒවට ලොකු කලෙලියක් මඟ පෙන්වීමක් ලැබෙනවා. දැන් අපි මදුපිණ්ඩික සූත්‍රයේත් දේශනා කළා බුදුරජාන් වහන්සේ ඒ වගේම අච්චාන මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කළා දෙනවා චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ මේ ඇහත් රූපයත් නිසා තමයි චක්කු විඥානයක් හටගන්නේ එහෙම නැත්නම් ඇහි දැනීමක් හටගන්නේ ඉතින් මේ තුන දිගින් දිගට සිද්ධ වෙනකොට තමයි ඒක ස්පර්ශයක් වශයෙන් අපි සලකන්නේ ඒ ස්පර්ශය මූලික කරගෙන වේදනාවක් ගොඩ නැගින්නේ මේ වේදනාව තමයි හඳුනගන්න යන්නේ එතනින් පස්සේ තමයි අපි වැඩේ අපේ අතට ගන්න උත්සාහන්ත වෙන්නේ යම් වේදේති සංසංජානාති කියන තැන ඉඳන් අපි එක අතකින් කියනවා නම් අර ස්වාභාවිකව සිදුවෙච්ච ක්‍රියාවලියට අපි මැදිහත් වෙනවා ඊට පස්සේ තමයි අපි ඒ සංජානනය කරපු නැත්නම් ඒ හඳුනගත්ත අරමුණ තව ටිකක් හිතලා බලන්න සූදානම් වෙන්නේ යම් සංජානාති තං විතක්කේති ඒ සංජානනය කරපු අපි හඳුනගත්ත යම් අරමුණ අපි තව ටිකක් හිතලා බලනවා ඒකට දැන් කැලි ටිකක් මුට්ටු කරනවා එහෙම නැත්නම් ඒක මත අපි යම් යම් සංස්කාරයන් සිදු කරනවා ඒ හරහා පොඩ්ඩ ඔන්න දැන් අපි හිතන යන්තරේ පණ ගන්නවා යම් විතක්කේති තං පපංචේති ඊට පස්සේ ඔන්න අපි අර පැත්තෙන් හිතනවා මේ පැත්තෙන් හිතනවා අතීතය මූලික කරගෙන හිතනවා අනාගතය මූලික කරගෙන හිතනවා මේ විදිහට අපි දැන් ඔන්න තව තව වැල්වට ආරම් මේ සංසිද්ධියට එකතු කරනවා අන්තිමට මේ මුළු සුදු වීමම අපේ පාලණයෙන් ගිලිහෙනවා ගිලිහිලා අපි ඒ ප්‍රපංචයට යට වෙනවා ඒ හිතේ ගොඩනැගෙන සල්ලාපයට ප්‍රලාපයට අපි ගොදුරක් බවට පත් වෙනවා යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා එතකොට අපිට තේරෙනවා මේ ඇහෙන් ගන්න රූපයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. නැත්නම් ඇහෙන් දකින්න රූපයක් ගැන බලන රූපයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. තියන්දමින්ම කණෙන් අහන සද්දයක් ගැනත් ඊටඟට දේශනා කරලා තියෙනවා. සෝතං චෞසෝ පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥාන. මේ ආදි වශයෙන් දැන් කනට සද්දයක් ඇහුනහම ඒ මත පදනම් වෙලා සෝත විඥානයක් හට ගන්න ආකාරය ඒක නිසා ස්පර්ශයක් හට ගන්න ආකාරය ඒ තුලින් වේදනාවක් හට ගන්න ආකාරය ඒ වේදනාව අපි හඳුනා ගන්න දනරන උත්සාහය ඊට පස්සේ අපි ඒකට සිතුවිලි එකතු කරන ආකාරය සංස්කරණය කරන ආකාරය අන්තිමට කණෙන් ඇහිච්ච සද්දේ මූලික කරගෙන අපි ප්‍රපංචයක් ගොඩනගන ආකාරය වටවලල්ලේ යෑමක් සිද්ධ කරන ආකාරය ගැනත් විස්තර කරනවා උදාහරණයක් වශයෙන් අපි කණෙන් සද්දයක් අහනවා කියන එකට අපි තමු යම් කිසි ගීතරාවයක් අපිට ඇහුණා නම් අපි එතනින් අතර නොවි මේ ගීතය කාගේද කවුද ගායිකාවක්ද ගායකයෙක්ද ලස්සනද හොඳද කොයි කාලෙද කියලා තියෙන්නේ නානක් ප්‍රකාරන්දමින් අපේ තියෙන ෘචි අෘචිකම් එකතු කළා ඒක මත කතන්දරයක් ගොඩනගන. ඉතින් මේ බඳුම සංසිද්ධියක් නාසයෙන් සිද්ධ වෙන ගඳ සුවඳ හරහාත් සිද්ධ වෙනවා. සිද්ධ කරන්න කෙනෙකුට පුළුවන්. දිවට දැනෙන රස හරහාත් කෙනෙකුට ඒ බඳුම වටවලල්ලේ යාමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. කයට දැනෙන යම් යම් ස්පර්ශයන් මූලික කරගෙනත් මේ අන්දමින්ම ඔය වගේ ප්‍රපංච ගොඩනැගීමක් වටවලල්ලේ යෑමක් කතන්දර ගෙතීමක් සිද්ධ වෙන අවකාශය තියෙනවා. ඊට පස්සේ හිතට එන පුංචි සිතුවිල්ලක් මූලික කරගෙනත් ඒක අපි එතනින් යන්න නොදී ඒකට පෝර දාන්න ගිහිල්ලා ඒ සිතුවිල්ලට යම් යම් වටිනාකම් දෙන්න ගිහිල්ලා තව තව කෑලි මූට්ටු කරන්න ගිහිල්ලා අන්තිමට අර පැදුරක් ව්‍යාගෙන ව්‍යාගෙන යනවා වගේ හිත තුලින්ම ලොකු කතාවක් ඇතුලේ ගොඩ නැගිලා සම්පූර්ණ සිතුවිලි ධාරාවක පැටලෙන්න එහෙම නැත්නම් ඒබඳු සිතුවිලි ප්‍රවාහයක අතරමං වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව අපිට තේරෙනවා මෙතන මේ කතා කරන ප්‍රපංචවලට ඉන්ද්‍රියයන්ගෙන් ලොකු සම්බන්ධයක් ලැබෙනවා. ඒ කියන්නේ ඇස රූප කන සද්ද නාසය ගඳ සුවඳ දිව රස කය ස්පර්ශ මනස ධම්ම මනසට එන අරමුණු. ඒතර මෙන්න මේ ඉන්ද්‍රයන් එහෙම නැත්නම් අපි කියන අධ්‍යාත්මික ආයතන සහ ඊට ගෝචර වෙන බාහිර ආයතන. ඒ කියන්නේ ඒ බාහිර අරමුණු රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ බාහිර අරමුණුත් ඒතර සෑහෙන්න මේ කටයුත්තට වග කියනවා. ඒව මත තමයි එහෙමනම් මේ මුළු සංසිද්ධිය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේවට අපි තව වචනයක් පාවිච්චි කරනවා ස්පර්ශ ආයතනය කියලා. ඒතර මේ ස්පර්ශ ආයතන කියලා කියනකොට මේ යුගල යුගල තමයි අයිති වෙන්නේ. එතකොට චක්කු ස්පර්ශ ආයතනය කියලා කිව්වහම ඇහත් රූපයත් කියන දෙකම එකට අන්තර්ගත වෙනවා. කනත් සද්දයක් කියන දෙකම අන්තර්ගත වෙනවා සෝත ස්පර්ශ ආයතනය කියලා කිව්වහම. ඒතර මේ විදිහට මේ යුගල යුගල සලකමින් ස්පර්ශ ආයතන කියන නමත් දහමෙන් යෙදිලා තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ ස්පර්ශ ආයතන අපේ මේ හිතේ ගොඩනගෙන ඇතුළත කතාවට මේ වටවලල්ලේ යෑම් වලට ප්‍රපංච වලට සෑහෙන දායකත්වයක් සපයන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසාම මේ එහෙම් බලන රූප කෙතෙක් දුරට අපි බලලා තියෙනවද? එපමණකට අපේ ප්‍රපංචය විහිදිලා යනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු පුංචි දරුවෙක්. එයා තාම ඒ තරම් වටපිට ගිහිල්ලා ඇවිදලා මොකක්වත් කරලා නැහැ. ඉතින් එයාගේ හිතේ ගොඩනැගෙන කතන්දරය බොහොම සරල කතන්දරයක්. ඒකට ඒ තරම් තොරතුරු අතුලත් නැහැ. බොහොම සරල කතන්දරයක් එයාගේ හිතේ තියෙන. ඊට පස්සේ ඔන්න එයා ඉස්කෝලේ යන්න පටන් ගන්නවා. එතකොට එයාගේ ඇහෙන් අපි මේ ඇහැ ගැන විතරක් කතා කරොත්. එයා තව තව දේවල් උකහා ගන්නවා. තව තව දේවල් ඉගෙන ගන්නවා. පාඨ අඳුන ගන්නවා. සංඥා අඳුන ගන්නවා. ඉතින් තව තව යම් වපසරියක් දියුණු වෙනවා. ඇහි පරාසය නැත්නම් ඒ ඇහෙන් ගන්නා රූපවල විශේෂපතය තව පව වර්ධනය වෙනවා. ඉතින් එතකොට එයාගේ හිතේ ගොඩනැගෙන ප්‍රපංචවලට තව වැඩිපුර දායකත්වයක් අර කලින් තත්ත්වයට සාපේක්ෂව දැන් මේ අලුත් කරුණු හරහා ගොඩනැගෙනවා. දැන් එයා ඊළඟට තව තව ඉගෙන ගන්නවා, තව තව පොත්පත් හදාරනවා, අම්මලාගෙන් තාත්තලාගෙන් ගුරුවරුන්ගෙන් තව තව ඉගෙන ගන්නවා, යාළු මිත්‍රාදීන්ගෙන් ඉගෙන ගන්නවා. ඉතින් මේ විදිහට එයාගේ ඒ ඇහෙන් ලබන අරමුණු පරාසය, ඒ විශේෂපතය තව තව වර්ධනය කරගනිමින්, තව තව තොරතුරු උකහා ගනිමින් ඒ විශේෂපතේ තව පුළුල් වෙනවා. එතකොට ඊට සාපේක්ෂව එයාට හිතන්න තියෙන පරාසයත් සෑහෙන පුළුල් වෙනවා. මේ විදිහට දිගට දිගට යනකොට අපිට තේරෙනවා අපි වැඩිහිටි වෙන්න වෙන්න ඊළඟට අපි ඉතින් රූපවාහිනී දිහා බලනවා, ප්‍රවෘත්ති පත්‍ර බලනවා, අන්තර්ජාලයටත් යනවා, ලෝක ප්‍රවෘත්තිත් බලනවා, අඟහරු ලෝකය ගැනත් දැනගන්නවා, ඊළඟට බ්‍රහස්පති ගැනත් දැනගන්නවා, ඊළඟට වෙන වෙන ශීරපත ගැනත් දැනගන්නවා, මන්දාකිණි ගැන දැනගන්න. ඉතින් මේ විදිහට හිතා ගන්න බැරි තරම් විවිධාකාර උපකරණ හදාගෙන අපි අපේ විශේෂපතය තව තව පුළුල් කරගන්නවා. ඉතින් ඒ පුළුල් කරගත්ත තරමට අපි තුල ගොඩනැගෙන ප්‍රපංචයේ විශේෂපතයත් ඒ හා සමානව පුළුල් වෙනවා. අපි හිතමු අපි කන සම්බන්ධයෙන්, ශබ්ද සම්බන්ධයෙන් කතා කරත් ඔය වගේම තමයි කතා කරන්න වෙන්නේ. මුලදී අපිට ඇහුනේ අම්මගේ තාත්තගේ කටහඬ විතරයි. නැත්තම් ළඟ ඉන්න අසල්වාසියෙගේ කටහඬ පමණයි. පුංචි දඩුවෙක් විදිහට. එතකොට යාට හිත ඇතුලේ ප්‍රපංචයක් ගොඩනගා ගන්න, කතන්දරයක් ගොඩනගා ගන්න කණින් ලැබිච්ච තොරතුරු ටික බොහොම සීමිතයි. හැබැයි ඊට පස්සේ ඔන්න අම්මා දරුණු ඇලවිලි කියනවා. ඊට පස්සේ කතන්දර කියලා දෙනවා. ආච්චිගෙන් සීයාගෙන් කතන්දරයක් අපි අහගන්නවා. රේඩියෝ එක අහලා තවත් ඉතින් මොනා මොනා හරි අහගන්නවා. සින්දුත් දැන් ඔන්න අහනවා. දැන් කතා කරන්නත් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ඉස්කෝලෙත් යනවා. එතනිනුත් අපි සෑහෙන දේවල් අහගන්නවා. දැන් ඉතින් ප්‍රවෘත්තිත් අහනවා. ඉතින් ඒව හරහා අන්න මේ කනට තව තව තොරතුරු ගලාගෙන එන්න ඒ කනේ විෂය පතයත් පුළුල් වෙනවා. ඒතර එයාට දැන් ළඟ තියෙන තොරතුරු විතරක් නෙමෙයි දුර තියෙන තොරතුරුත් ඇහෙනවා. ඊළඟට දැන් අපි ගුවන් විදුලියකින් අහනවා, රූපවාහිනියක් හරහා අහගන්නවා. ඊළඟට දුරකථන පාවිච්චි කළත් අපි ඒ හරහා තොරතුරු දැනගන්නවා. ඉතින් මේ විදිහට අර කනට ඇහෙන සද්දවල විෂය පතය යම්තාක් පමණකට විහිදිලා තියෙනවද, ඒ තාක් පමණට අපිට හිතන්න පුළුවන් පරාසයක් ගොඩනැගෙනවා. එතකොට මේ කන තුලින් අපි ගොඩනගාගත්ත ඒ සද්දවල විෂය පතය හා සමාන විෂය පතයක් ප්‍රපංචයටත් අන්තර්ගත වෙනවා. ඉතින් මේ විදිහටම අපිට නාසය සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන් හිතන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේවා මූලික කරගත්ත තවත් ගැඹුරු දේශනාවක් තමයි අද අපි මාතෘකා වශයෙන් තියාගත්තේ. මෙන්න මේ මහා කොට්ඨිත සූත්‍රය. මහා කොට්ඨිත ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේ නමක්. ඒ වගේමයි උන්වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර විටින් විට බොහොම ගැඹුරු සාකච්ඡා සිද්ධ වෙලා තියෙනවා. උන්වහන්සේලා මේ තමන්ගේ සැක සංකා දුරු කළ ගන්න අදහසින්ම නෙමෙයි මේ සාකච්ඡා කරලා තියෙන්නේ. මේවා මේ අපි වගේ පසු කාලීනව උපදින මේ සියල්ල පටලව ගන්න අපිට පිහිට වෙන ස්වභාවයකින් මේ ප්‍රශ්නේ ඉදිරියේදී එන්න පුළුවන්. මේවට මේ එදා ඒ සංඝ පීත්‍රුන් වහන්සේලා මහරහතන් වහන්සේලා නිවැරදි පිළිතුරු සපයා තිනවා කියන කාරණය සනාථ වෙන්න වගේ තමයි අපි කෙරෙහි අනුකම්පාවෙන් තමයි මේ බඳු සාකච්ඡා කරලා තියෙන බවට තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේගේ හිතේ සැකයක් පහළ වෙලා අහන දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒ සාකච්ඡාව දේශනාව හොඳට පසු කාලීනව අනිත් අය අනිත් ශ්‍රාවකයන් ගිනගෙන ඒවා හොඳට අධ්‍යයනය කරලා බලලා ඒ ගත යුතු ක්‍රියාමාර්ග, ගත යුතු විසඳුම්, දිව යුතු නිවැරදි අර්ථකථන ලබා ගැනීමට මඟ පෙන්වීමක් තමයි මේ බඳු සූත්‍ර දේශනාවලින් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මහා කොට්ටිත මහරහතන් වහන්සේ බොහොම ගැඹුරු ප්‍රශ්න සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසලා ඒවා තේරුම් කරලා දීලා තියෙනවා. ඒ වගේමයි අදත් අපි මේ ඉස්සරහින් තියාගත්ත සූත්‍රයත් මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සමීපයට ගිහිල්ලා අහන ප්‍රශ්න ගණනාවක් මූලික කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ. එක්තරා අවස්ථාවකදී එතකොට මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති. ඉතින් මේ අහන ප්‍රශ්නේ තමයි ඇවැත්නි සවදාරුම් ස්පර්ශායතනයන්ගේ නිරවශේෂ විරාගය හා නිරෝධයෙන් ශේෂ වූ අන් කිසි දෙයක් තියෙනවද? ඉතින් බැලුව බැලමට මේක ඒ තරම් තේරෙන්නේ නැහැ අපිට. මේ මොකද්ද කියන කාරණේ කියලා. දැන් සලායතන නිරෝධය ගැන ඉතින් මේ පොඩ්ඩක් විස්තර කරන්න සිද්ධ වෙනවා මේ ප්‍රශ්නයට එළඹෙන්න නම්. දැන් අපි ඇහෙන් රූපයක් බලනකොට ඒ බැලුව පමණින් නතර නොවි අපි තවදුරටත් ඒක සංස්කරණය කර කර ඒකට කෑලි මූට්ටු කර කර ඒවට තව තව අපේ රුචි අර්චකම් මිශ්‍ර කර කර තමයි අපි ඒක තව වර්ධනය කරන්නේ. ඉතින් ඒක මම දැන් මේ කරපු දේශනාවෙන් මේ පිටුතුන්ට දැනටමත් තේරලා ඇති. ඉතින් අපිට තේරෙනවා මේ ඇහෙන් රූපයක් බලලා අපි එතන නතර වෙන්නේ නැහැ. ඒ එපමණකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක මත තව තව নানা ප්‍රකාර දේවල් ඉෂ්ට කරනවා. ඒවා විකෘති කරනවා. ඒකට තව කෑලි මූට්ටු කරනවා. අපේ රුචි අර්චකම් එකතු කරනවා. අපි ඉගෙන කියාගත්ත අහා කියාගත්ත දේවල් මේකට එකතු කරනවා. ඒතකොට බැලුවාම අපි මේ ඇහෙන් දැකපු දෙයට වඩා එහා ගිය අර්ථකතනයක් අපේ මේ අත්දැකීමට අපි ලබලා දෙනවා. ඉතින් එතකොට මෙතන වැඩ ගොඩක් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මේ සංසිද්ධියට ආයතනයක් කියලා නම යොදලා තියෙනවා. මොකද ආයතනයක් ගත්තාම ඉතින් වැඩ ගොඩක් සිද්ධ වෙන තැනක්. ඒ වගේ තමයි අපේ ඇහැ කියන ආයතනයත් කොට ඒ ඇහැ සම්බන්ධ වෙලා ලබන බාහිර රූප ආයතනයත් මූලික කරගෙන එතන යම්කිසි ආයතනීය ක්‍රියාකාරීත්වයක් වැඩ කටයුතු රාශියක් සිද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. දැන් පින්වත් යම්කිසි කෙනෙක් මේ தত্ত্বය හොඳට තේරුම් ගනිමින් එයා තමන් තුළ හොඳ සතිමත් භාවයක් දිනු කරගනිමින් හිතේ ඒකාග්‍රතාවයක් දිනු කරගනිමින් එයා ප්‍රඥාවක් වඩන්න පටන් ගන්න එයාට මේ ආයතනීය ක්‍රියාකාරීත්වය ඇතැම් විට දැක ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් මේකම දැකගත යුතුයි කියලා නැහැ. නමුත් මේ ආයතනීය ක්‍රියාකාරීත්වයත් දැක ගන්න පුළුවන් කමක් යෝගාචරයේදී ලැබෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපේ කයට යම් ස්පර්ශයක් ලැබුණාම අපි ඒක මූලික කරගෙන යම් යම් දේවල් හිතනවා, කල්පනා කරනවා. ඉතින් ඒ කල්පනා කිරීම පොඩ පොඩ අවම කරමින් ඒ කයෙන් ලබන ස්පර්ශයට ඇත්ත වශයෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා එක කියන එක හොඳින් තේරුම් ගැනීමක් එක අතකින් අපිට කියන්න පුළුවන් මුල් කාලෙදී ධාතු මානසිකාරයේදී සිද්ධ වෙනවා කියලා. කය තුලින්ම පැන නැගිච්ච යම් යම් ධාතු ක්‍රියාකාරීත්වයන් තියෙනවා. මේ තාක් අපි ඒවට විවිධාකාර අර්ථකථන ඉදිරිපත් කරමින් ඒවා ගැන කල්පනා කරමින් කතන්දර ගොතමින් කාලය ගත කරලා තියෙනවා. නමුත් දැන් විපස්සනා භාවනාවක් වඩන්න ගිහිල්ලා අපි මේ කතන්දර ගෙතීම අවම කළා, අර්ථකථන ඉදිරිපත් කිරීම අවම කළා, මේ දැනෙන දේ ඒ හැටියෙන්ම දැනගන්න උත්සාහන්ත වෙනවා. ඒතර මේ දැනෙන දේ ඒ හැටියෙන්ම දැනගත්තානම් අපි ඒකට නමක් දෙනවා යථාභූත ඥාන දර්ශනයක් කියලා. අපි අපේ කෑලියකට මූට්ටු කළේ නැහැ. බොහෝම මධ්‍යස්තව ඒකාග්‍ර වෙච්ච මනසකින්, සතිමත් වෙච්ච මනසකින් අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා ඇත්ත වශයෙන්ම මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ. මේ කයත් ස්පර්ශයත් මූලික කරගෙන මෙතන පැන නගින සංසිද්ධිය කොහොමද හැසිරෙන්නේ? මෙතන මොන වගේ ක්‍රියාකාරීත්වයක්ද සිදු වෙන්නේ කියලා එක්තරා අන්දම කාර්ය පරිශ්‍රණයක් යෝගාවචරයේ කරනවා. එතකොට එයාට තේරෙනවා මෙතන බොහොම චන බංගුර ස්වභාවයක් තියෙනවා. බොහොම ශීඝ්‍රව දේවල් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ දැනීම බොහොම අනිත්‍යයි. නිරන්තරයෙන් මේ සංසිද්ධිය ඇතිවීම නැතිවීම ප්‍රවාහයකින් පෙළෙනවා. ඒ නිසා දුකයි. මේ ක්‍රියාකාරීත්වයට මම වසඟේ පාත්වන්න හැකියාවක් නැහැ. මේ ක්‍රියාකාරීත්වය ඊට අදාළ යම් යම් හේතු කාරණා මත ක්‍රියාත්මක වෙනවා, පදනම් වෙලා තියෙනවා. ඒ නිසාම මට මේ ක්‍රියාකාරීත්වයට අතපොවන්න, ඒක පාලනය කරන්න හැකියාවක් නැහැ කියලා අන්නේ අනාත්ම ලක්ෂණයත් කෙනෙකුට තේරුම් ගන්න ඉඩ තියෙනවා. තේරුම් යන්න ඉඩ තියෙනවා. දැන් බින්ගදී මේ විදිහට තේරුම් යන්න අර ක්‍රියාකාරීත්වයට වෙන්න ඉඩ දෙන ගතිය. තමන් ඒක මත සංස්කරණ කරන්නේ නැතිව මධ්‍යස්තව උපේක්ෂාවෙන් බලන් ඉන්න පුළුවන් ගතියක් මේ යෝගාචරය ඇතුළ ගොඩනැගෙනවා. දැන් මෙහෙම වෙන්න දැන් තව තව ප්‍රපංච සංසිඳෙනවා, ඇතුලේ කතාව සමණයටපත් වෙනවා. අර සංසිද්ධිය පැත්තකින් ඉඳගෙන පරතෝ බැල්මකින් බලන්න පුළුවන් ගතියක් යෝගාචරය ඇතුළ ගොඩනැගෙනවා. දැන් මෙහෙම වෙන්න තමයි අර සංසිද්ධිය දැන් ටිකක් බොඳ වෙලා යන්න පටන් ගන්න. දැන් ඒකේ ඒ තරම් රසයක් නැහැ. ඒවා නිකන් බොඳ වෙලා යන ගතියක්. ඒකේ අර තිබිච්ච රස නැති වෙලා යෑමක්, ඒකේ තිබිච්ච වෛවර්ණ ගතිය අයින් වෙලා විවර්ණ වීමක්, දුර්වර්ණ වීමක්, ඒවා තිබිච්ච සීමා රේඛා ඔක්කොම මැකී යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර යෝගාචරයේ හිතේ පහළ නිකන් එක්තරා අන්දමක කලකිරීමක්, එපා වීමක්, ලෝකේ ලස්සන නැති වී යාමක්, මේ දැකපු සංසිද්ධිය බොඳ වෙලා යාමක් වශයෙන් තමයි යාට තේරෙන්නේ. දැන් මෙහෙම යනකොට එයාට දැන් මේ සිද්ධිය දිහා ඒ තරම් බැලීමේ උමනාවක් නැති වෙනවා. ස්පර්ශ නොදැනෙනවා නෙමෙයි, ස්පර්ශ දැනෙනවා. නමුත් හිත ඒව අල්ලගෙන කතන්දර ගොතන ගතියක්, ඒව අල්ලගෙන වටවලල්ලේ යෑමක්, ප්‍රපංච කිරීමක් නොකර ඒවට ඔහෙ ඉන්න ඉඩ දීලා තමන් නිකන් හුදෙකලාව ඉන්න ගතියක්, අරවා කෙරෙහි ඒ තරම් ඇල්මක් නැති ගතියක්, විරාගයේ ස්වභාවයක් ඔන්න දැන් හිතේ පහළ වෙනවා. මෙන්න මේ වචනෙට තමයි මට එන්න ඕනුනේ, දැන් හිතේ ගොඩනැගිලා තියෙන විරාගයක්. අරමුණු නැතුව නෙමෙයි, අරමුණු ඕන තරම් තියෙනවා. නමුත් දැන් හිත ප්‍රඥාව මත පදනම් වෙලා ගොඩනගාගත්ත විරාගයක් සහිතයි. දැන් මේ නිකන් කලකිරිලා ලෝකේ කලකිරිලා ඉන්න තත්ත්වයක් නෙමෙයි මේ තියෙන්නේ. ප්‍රඥාවෙන් දැකලා මේ සංසිද්ධිවල තියෙන නිස්සාරත්වය, සංසිද්ධිවල තියෙන ෂණභංගුර ස්වභාවය, නිරන්තරයෙන් ඒවෑ තියෙන පෙළන ස්වභාවය, මේ සංසිද්ධි එකකටවත් තමන් වසඟෙහි පවත්වන්න තියෙන නොහැකියාව, මේ වගේ විවිධාකාර දෘෂ්ටි කෝණ වලින් මේ සංසිද්ධිය දිහා මනාව තේරුම් අරගෙන ගොඩ නැගිච්ච ප්‍රඥාව. එබඳු ප්‍රඥාවක් යම්ස කෙනෙක්ගේ හිතේ ගොඩනැගෙනවා නම්, යම්ස කෙනෙක්ගේ හිත එබඳු ප්‍රඥාවකින් වර්ධනය වෙනවා නම්, දැන් ඉතින් ඒ දේවල් ග්‍රහණය කරගන්න ගතිය, උපාදාන කරගන්න ගතිය වෙනුවට ඒවා කෙරෙහි එක්තරා අන්දමක විරාගයක්, ඒවැ රස මැකී යාමක්, ඒවා පැත්තකින් තැබීමක්, ඒවායින් අයින් වෙලා වාසය කිරීමක් තමයි දැන් ඉතින් පොඩ පොඩ හිත තුල ගොඩනැගෙන්නේ. තර මෙන්න මේ විරාගය නිසා තමයි ඊට පස්සේ අර පැමිණි දේවල් ස්වාභාවිකව නිරුද්ධ වීමකට පටන් ගන්න. ඉස්සර අපි ඒවට ස්වාභාවිකව නිරුද්ධ වෙලා යන්න ඉඩ දුන්නේ නැහැ. අපි ඒවට තව තව කැලි මූට්ටු කර කර ඒවා සංස්කරණය කර කර තමයි කාලය ගත කළේ. නමුත් දැන් අපි මේ සංස්කරණ රාශිය අවම කරන්න අවම කරන්න නැත්නම් අඩු කරන්න අඩු කරන්න අර දේවල් වලට පුළුවන්කම ලැබෙනවා. ඒගොල්ලන්ට ස්වාභාවිකව මරණයටපත් වෙනවා. ස්වාභාවිකව විය කියලා යන්න. ඔන්නෝකට අපි කියන්න පුළුවන් ස්වාභාවිකව අත් වෙන නිරෝධයක්. ඒවා කොහොමත් ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්තයි. නමුත් දැන් අපි මේ ප්‍රඥාව මත පදනම් කළා කරලා ඒ අපි කරගෙන ගිය ක්‍රියාවලිය විපස්සනා භාවනාව නිසා අපිත් අපේ හිතේ විදර්ශනා ප්‍රඥාවක් ගොඩනැගිලා වීරාගයක් ගොඩනැගිලා ඒ හරහා ඔන්න දැන් නිරෝධයක් පොඩ පොඩ සාක්ෂාත් වෙලා. ඔන්න ඔය මට්ටමට අපිට කියන්න පුළුවන් සංඥාවන් මැකී ගිය ස්වභාවයක්. රූප සංඥා මැකී යාමක්, සද්ද සංඥා මැකී යාමක්, ගන්ධ සංඥා මැකී යාමක්, රස සංඥා මැකී යාමක්, එහෙමත් නැත්නම් කයට දැනෙච්ච ස්පර්ශ මැකී යාමක්, එයන් ඒ වගේම හිතට එන විවිධ සිතුවිලි මැකී යාමක්, වියකී යාමක්, බොඳ වී යාමක්. ඒතර අපිට තේරෙන දැන් පැති කීපයකින් අපිට මේ தත්වය තේරුම් ගන්න අවශ්‍යයි. එකක් තමයි අපි ඉඳුරන් පරිහරණය කරනවා, ඒවැය සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය ප්‍රඥාවෙන් තේරුම් අරගෙන තිනවා, විපස්සනා නුවණක් වඩාගෙන තිනවා. ඒ ගුණ නැගිච්ච විපස්සනා නුවණ නිසාම අපි අතින් කරපු ඒ සංස්කරණ අඩු කළා අර ආපු සංඥාවන් වලට එහෙම්මම වියැකිලා බොඳ වෙලා දුර්වල වෙලා යන්න ඉඩ සලස්සලා තියෙනවා. ඉතින් ඕක ධර්මයේ විස්තර වෙන්නේ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. සෝතංච නිරුජ්ජති රූප සද්ද සංඥාච විරජ්ජති. ගහණංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති. ජීවහංච නිරුජ්ජති රස සංඥාච විරජ්ජති. කායංච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති. ඊළඟට මනංච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති. ඒ කියන්නේ ආයතනීය ක්‍රියාකාරීත්වය දැන් නිරුද්ධ වෙලා යනවා. ඒවට මූලික වෙච්ච යම් යම් ඒ බාහිර ආයතන ඒ අරමුණු තියෙනවා නම් ඒ සංඥාත් රූප සංඥා, ගන්ධ සංඥා, රස සංඥා ආදී ඒ සංඥාත් දැන් වියකිලා බොඳ වෙලා දුර්වල වෙලා යනවා. ඔන්න ඔය தത്വෙට අපි කියනවා සලායතන නිරෝධයක් කියලා. එතකොට පින්වත්නි, දැන් මේ අහන ප්‍රශ්නය මහා කොට්ටිත මහ රහතන් වහන්සේ අහන්නේ චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධෝ. අශේෂ විරාග නිරෝධා අත්ති අඤ්ඤං කිංචීති. දැන් අර විදිහට ආයතන නිරුද්ධ වෙලා ඒ දැනෙන විවිධ රූප සද්ද ගන්ධ රස ආදී ඒ බාහිර ආයතනයන් විරංජනේ වෙලා බොඳ වෙලා ෂය වෙලා ඒ සංඥා මැකිලා ගිය ඉබඳු තත්වයකදී ඒ අශේෂ විරාග නිරෝධයකදී කිසිවක් ඉතිරි නොවි විරාගයක් නිරෝධයක් සාක්ෂාත් වෙච්ච මට්ටමකදී තවත් මොනවා හරි තියනවද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් එතකොට ඒකට උත්තර දෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මා හේවං ආවසෝ. ඕක අහන්න එපා ඇවැත්නි. ඕක ඔහොම කියන්න එපා. ඊට පස්සේ දැන් මහා කොට්ටිත මහ රහතන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් නගනවා. චන්නං ආවසෝ පස්සායතනං අශේෂ විරාග නිරෝධා නත්ති අඤ්ඤං කිංචීති. නැතර මේ විදිහට අර ස්පර්ශ ආයතනය නිරුද්ධ වෙලා විරාගයකට නිරෝධයකට පාත්‍ර වුණාට පස්සේ මුකුත් නැද්ද කියන ප්‍රශ්නයක් අහනවා. ඉතින් අපිට නිකන් හිතෙන්න පුළුවන් ඉතින් මුකුත් නැන්නේ දැන් කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තර දෙනවා මා හේවං ආවසෝ. එවත්නි ඔහොම අහන්න එපා. ඊට පස්සේ චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තිච නත්තිච අඤ්ඤං කිංචීති. දැන් මේ විදිහට මේ ආයතන නිරුද්ධ වෙලා ඒ අදාළ සංඥා මැකී වියකී ගිය අවස්ථාවේදී ඇත නැත කියන දෙකමද තියෙන්නේ කියලා ඔන්න තවත් පැත්තකින් ප්‍රශ්නයක් අහනවා. ඒකටත් ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තරයක් දෙනවා. ඕකත් අහන්න එපා. තේරුමක් නැහැ. ඊට හතරවෙනි ප්‍රශ්නයක් නගනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා නේවාත්ති නෝ නත්ති අඤ්ඤං කිංචීති. ඇත්තේත් නැති නැත්තේත් නැති තත්වයක්ද එහෙමනම් තියෙන්නේ? එතෙන්දිත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ උත්තරයක් දෙනවා. මා හේවං ආවසෝ. එහෙම කියන්න එපා ඇත. ඉතින් බැලුව බැලමට බොහොම දාර්ශනික ප්‍රශ්න රැසක්. ඒ අහන ප්‍රශ්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කියන එකයි මම මුලින්ම විග්‍රහ කළේ. ඉතින් මේ විදිහට උත්තර දුන්නාට පස්සේ දැන් ඉතින් අපි වෙනුවෙන් ඔන්න මහා කොට්ටිත මහ රතන් වහන්සේ තවදුරටත් ඉතින් විස්තරයක් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියන ඉතින් දැන් මම මෙහෙම අහුවාම මේකට දීපු සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ දීපු පිළිතුර මම කොහොමද තේරුම් ගන්නෙ? මේක ඇත කියලා අහුවාමත් ඒක අහන්න එපා කියනවා. එහෙමනම් නැද්ද කියලා අහුවමත් ඒත් අහන්න එපා කියනවා. ඇත නැත දෙකමද කියලා අහුවම ඒත් අහන්න එපා කියනවා. ඇතත් නොවන නැතත් නොවන තත්ත්වයක්ද කියලා අහුවම ඒකත් අහන්න එපා කියනවා. ඉතින් මං කොහොමද මේක තේරුම් ගන්නේ? මෙතන තියෙන මේ චතුෂ්කෝටික තර්ක න්‍යාය තියෙන්නේ. එදා ಭಾರತೀಯ සමාජයේ තිබිච්ච චතුෂ්කෝටික තර්ක න්‍යාය තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේ අවස්ථා හතරෙදිම සාරිපුත්ත මහ රහතන් වහන්සේ දෙන පිළිතුර තමයි මා හේවං ආවසෝ. මේක අහන්න එපා ඇවැත්නි. මේක තේරුමක් නැහැ ඇවැත්නි. නොඇසිය යුත්තක් අහන්නේ කියලා තමයි පිළිතුර දෙන්නේ. ඉතින් එතකොට මේ නැවතත් මේක තවටියක් විස්තර කළ දෙන්න කිව්වහම දැන් ඔන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරනවා. චන්නං ආවසෝ පස්සායතනානං අශේෂ විරාග නිරෝධා අත්තඤ්ඤං කිංචීති ඉති වදං අප්පපංචං පපංචේති. දැන් අර විදිහට ආයතන 6 නිරුද්ධ වෙලා ඒවයේ සංඥාත් ඔක්කොම මැකී කිය ඒබඳු තත්වයකදී යමක් ඇත කියලා යම්ස කෙනෙක් කතා කරනවා නම් ඒබඳු ප්‍රශ්නයක් අහනවා නම් එයා කරන්නේ අප්පපංචං පපංචේති. ප්‍රපංච නොකල යුතු තැනක තමයි එයා ප්‍රපංචයක් මේ ගොඩනගන්නේ. නොඇසිය යුතු ප්‍රශ්නයක් අහන්නේ. සීමාව දැනගත්තේ නැති ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේමයි අර විදිහටම මේ தත්ත්වය ඇතුණාට පස්සේ එතන මුකුත් නැද්ද කියන ප්‍රශ්නයක් නැගුවා නම් එතනත් මේ ප්‍රපංච නොකල යුතු තැනක තමයි ප්‍රශ්නය අහන්නේ. ඊළඟට ඇත්තේ ඇත නැත දෙකම සිද්ධ වෙන தත්වයක් කියලා එහෙම අහුවොත් එතනත් මේ අහන්නේ ප්‍රපංච නොකල යුතු තැනක කරන ප්‍රපංචයක්. නොඇසිය යුතු ප්‍රශ්නයක්. ඇත්තේත් නැති නැත්තේත් නැති தත්වයක්ද කියලා අහුවොත් එතනත් මේ තැනත්තා කරන්නේ ප්‍රපංච නොකල යුතු තැනක කරන ප්‍රපංචයක්. ඉතින් අපිට තේරෙනවා දැන් අපි ඉගෙනගත්ත තරමට මේ ප්‍රපංච වර්ධනය වෙලා තියෙන්නේ. අපි අපේ විෂය පතය පුළුල් කරගත්ත තරමට අපි අහන ප්‍රශ්න ටිකක් වැඩි වෙනවා. අපි අපේ විෂය පතය පුළුල් කරගත්ත දැනුම් සම්භාරයක් සහිත කෙනෙක් වෙච්ච තරමට අපි නාන ප්‍රකාර විදිහට තර්ක කරමින් අර පැත්තට කල්පනා කරමින් මේ පැත්තට කල්පනා කරමින් එහෙන් දැක්ක දේවල් එක කල්පනා කරමින් කනෙන් අහපු දේවල් එක කල්පනා කරමින් දිවෙන් බලපු රසත් එක කල්පනා කරමින් නාසයෙන් දැනගත්ත රස ගඳ සුවඳත් එක කල්පනා කරමින් කයෙන් විඳපු ස්පර්ශයන් එක කල්පනා කරමින් ඒ වගේමයි හිතින් හිතට එන විවිධ අරමුණු වලටත් ඒ ඔස්සේත් කල්පනා කරමින් තමයි අපි විවිධාකාර ප්‍රශ්න නගන්නේ. ඒ නිසා මේ தත්ත්වය අද එදාටත් වඩා බොහොම ප්‍රබලයි කියලා කියන්න පුළුවන්. ඒ තරමට අද අපේ මනස් ව්‍යාකූල වෙලා තියෙන්නේ මොකද තොරතුරු වැඩි වෙලා. දැනුම වැඩි වීමේ ප්‍රශ්නයක් තමයි අද තියෙන්නේ. ඉතින් එතකොට පින්වත්නි, තොර මේ මහා කොට්ටිත මහ රහතන් වහන්සේ මේ අපි වගේ කට්ටියගේ තියෙන මේ අතිපණ්ඩිතකම් දුරු කරන අවස්ථාවක් තමයි මේ එකාතකින් තේරුම් ගන්න තියෙන්නේ. දැන් ප්‍රපංච නොකල යුතු තැනක ප්‍රශ්න නොනැගිය යුතු තැනක තමයි අපි මේ ප්‍රශ්න නගන්නේ. ඉතින් මේක තවදුරටත් පැහැදිලි කරලා දෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ. යාවුතා ආවුසෝ චන්නම් පස්සායතනානම් ගති තාවතා පපංචස්ස ගති. අර ස්පර්ශායතනයන්ගේ විෂයපතය යම්තාක් දුරට පැතිරලා තියෙනවද ඒතාක් දුරට ප්‍රපංචයත් පැතිරෙනවා. යාවතා පපංචස්ස ගති තාවතා චන්නං පස්සායතනානං ගති. යම් තාද්දරට ප්‍රපංචයේ පැතිරෙනවද්ද ඒ තාද්දරට අර ආයතනයන්ගේ විශේෂපතයත් පැතිරෙනවා. එහෙමනම් මේ දෙක සමගාමීව යන ගතියක් තියෙනවා. ඒකයි මම මුලින්ම විස්තර කළේ. අර පුංචි දරුවෙකුගේ විශේෂපතේ හරි පුංචි කුඩයි. මොකද යාට ලොකු අත්දැකීම් සම්භාරයක් නැහැ. එයා තාම ඇහෙන් බලලා තියෙන ටිකයි. කනෙන් අහලා තියෙන ටිකයි. නාසයෙන් දිවෙන් කයෙන් ස්පර්ශ කරලා තියෙන තාම ටිකයි. හැබැයි එයා වැඩිහිටි වෙන්න වෙන්න එයා තව තව උපකරණ භාවිතා කර කර තවත් වැඩිහිටි වෙන්න වෙන්න අපි හිතමු දුරේක්ෂ භාවිතා කර කර අන්වීක්ෂ භාවිතා කර කර එයා එතකොට යාගේ අර ඉන්ද්‍රියන්ගේ විශේෂපතේ පුළුල් කරගන්න. එපමණකට ප්‍රපංචයත් පුළුල්ලා යනවා. ඒතර එපමණකට පුළුල් වෙච්ච මට්ටමකින් එයා නගන විතර්කයන්ගේ ප්‍රපංචයන්ගේ සීමාව හිතා ගන්න බැරි තරම්. දැන් එතකොට මුළු ලෝකයම මෙබඳු ප්‍රපංච ධාරාවක පැටලිලා තමයි ජීවත් වෙන්නේ කියලා කියන්න පුළුවන්. ඉන්ද්‍රයන්ගෙන් දේවල් අධ්‍යයනය කරමින් ඒවා මත අපි පැටලෙනවා. ඊළඟට අපි මේ කරන අධ්‍යයනයන් හුඟක් වෙලාවට ඇත නැත කියන ද්වේතාවයට අහු වෙලා තියෙනවා. අපි හිතමු අපි යම්සි කෙනෙක් මොන දැන් දුරේක්ෂයක් අටවගෙන ඒකෙන් අහස දිහා බලනවා. එතකොට යා එක එක දේවල් අඳුන ගන්නවා. ග්‍රහලෝක අඳුන ගන්නවා. ළඟ තියෙන තාරකා අඳුන ගන්නවා. ඒවා තව ටිකක් එහාට ගිහලා ඔන්න ශීරපතයක් කියලා අඳුන ගන්නවා. ඊළඟට ඉතින් නාසය කිනුත් එක එක දේවල් කියනවා. ඉතින් මේ විදිහට යා තව තව යාගේ විශේෂපතේ පුළුල් කරනවා. ඒ තාක් දුරට එහෙමනම් එයාට හිතන්න පුළුවන්. ඒ තාක් දුරට එයාට নানা ප්‍රකාර අන්දමට තර්ක කරන්න පුළුවන්. එතකොට කෙනෙක් කියනවා මෙහෙම දෙයක් ඇත කියලා කෙනෙක් කියනවා. තව එක්කෙනෙක් කියනවා නෑ මෙහෙම දෙයක් නැත. උදාහරණයක් වශයෙන් කියනවා නම් කෙනෙක් කියනවා අන්න තවත් ජීවීන් ඉන්න ග්‍රහලෝකයක් ඇත. තව එක්කෙනෙක් කියනවා නෑ එහෙම ග්‍රහලෝකයක් නැත. ඊට පස්සේ ඉතින් ඔන්න ඔවුන් වාද විවාද කරනවා. ඒතර මෙන්න මේ ඇත නැත කියන ප්‍රශ්නය එමන් දැන් මේ ඇත නැත කියන ද්වේතාවය මත පදනම් වෙලා අපි සෑහෙන තර්ක කරනවා, විතර්ක කරනවා, කල්පනා කරනවා, ඔවුන් හා වාද විවාද කරනවා. ඒතර දැන් මේ අහන ප්‍රශ්නවලත් ඔය ඇත නැත කියන එක පදනම් වෙලා තියෙනවා. අර ආයතන හය නිරුද්ධ වෙලා ගියාට පස්සෙත් ඒවා නිර්වශේෂ විරාග නිරෝධයකට ලක් වුණාට පස්සෙත් මොනවා හරි තියෙනවද? ඇත. එහෙම නැත්තම් නැත නැද්ද? එහෙම නැත්තම් ඇත නැත දෙකමද? එහෙම නැත්තම් ඇතත් නොවන නැතත් නොවන තත්වයක්ද? ඒතර මෙන්න මේ ඇත නැත කියන මෙන්න මේ ද්වේතාවය මත පදනම් වෙලාමයි අපි ප්‍රශ්න අහන්නේ. ඉතින් අපි මේ අහන ප්‍රශ්නේම හරි පැටලවිලක් තියෙනවා. අපි මේවල් අනිවාර්යෙන් තියෙනවා කියලා ඔළුවේ දාගෙන මේවා ස්ථිරයි කියලා ඔළුවේ දාගෙන තමයි අපි ඇත කියන ප්‍රශ්නේ නැත්තම් ඇත කියන ප්‍රශ්නේ නගන්නේ. එමත් නැත්තම් ඒකේ අනිත් පැත්ත ඔළුවේ දාගෙන තමයි ඇත කියන ප්‍රශ්නේ නගන්නේ. එමත් නැත්තම් ඒවා කිසිසේත්ම නැහැ. මේ එකක්වත් නැහැ. මේ ඔක්කොම බොරු. මේ ඔක්කොම මනසින් හදාගත්ත දේවල් කියලා ඔන්න තවත් පැත්තකින් තවත් අන්තයකට ගිහිල්ලා තමයි අපි නැත කියන ප්‍රශ්නේ හෝ ඇත කියන ප්‍රශ්නේ නගන්නේ. ඒතර මේ ඇත නැත කියන මේ ද්වේතාවය, උස්මිටි කියන ද්වේතාවය, දුප්පත් පොහසත් කියන ද්වේතාවය, ළඟ දුර කියන ද්වේතාවය, අජ්ජත්ත බාහිර කියන ද්වේතාවය, කළු සුදු කියන ද්වේතාවය. ඉතින් මේ විදිහට අපි අර පුදුම විදිහට දෙපැත්තකට දෙකොණකට අන්ත දෙකකට පැටලිලා තමයි නිරන්තරයෙන්ම කල්පනා කරන්නේ. ඒතර මම ඇත මම නැත. මම සහ අනුන්. ඒතර මේ විදිහට හැම තිස්සෙම අපි මේකට හරි ලස්සන වචනයක් පාවිච්චි කරනවා පූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාමින් වහන්සේ. මම කියන කූඤ්ඤය ගහගෙන ඊට සාපේක්ෂව අපි අනිත් සියලුම මිනුම් ඉදිරිපත් කරනවා. ඒතර මේ අන්දමින් අපි පුදුම විදිහට මේ භාෂා ව්‍යවහාරයන් හරහා අපි හදාගත්ත තර්ක විතර්ක හරහා අපි හදාගත්ත විවිධාකාර තර්ක ශාස්ත්‍ර හරහා දැනුම් සම්භාරයන් හරහා අපේ උපකල්පන හරහා ඉතින් අපි තව තව කල්පනා කරනවා. තව තව පටලව ගන්න. අපි ඒ තරමට මේ භාෂාව තුලනුත් ඉතින් සෑහෙන්න පැටලලා ඉන්නවා. දැන් පින්වත් එහෙමනම් මේ නගන තර්ක අපි තවදුරටත් නැගිය යුතු නැති තැනක් අපිට හිතා ගන්නවත් බෑ. ඒ අපේ හිතේ ගොඩනැගෙන තර්ක, විතර්ක, ප්‍රපංච, කල්පනා, ප්‍රකල්පනා, වටවලල්ලේ යෑම, ඒවා සම්පූර්ණයෙන් සමනය වීමක්, ඒවෙන් තොරව වාසය කිරීමක්, එබඳු අත්දැකීමක් ගැන අපිට හිතා ගන්නවත් බෑ. ඉතින් බැරි වෙලාවත් එබඳු අත්දැකීමක් ලැබුණොත් අපි එතන විතර්ක නතර කරගෙන ප්‍රපංච සමනය කරගෙන ඉන්නවා වෙනුවට අපි එතනත් ප්‍රශ්නයක් අහනවා, මෙතන යමක් ඇතද නැත්නම් නැතද, එහෙම නැත්නම් ඇතත් නැතත් කියන දෙකමද, එහෙම නැත්නම් ඇතත් නොවන නැතත් නොවන තත්වයක්ද. ඉතින් බැලුවාම මේ අපි මේ මුලින් ගොඩනගාගත්ත ප්‍රපංචයක් මේ ප්‍රපංච නොකරන තැනකටත් ඈඳන්න හදන එක්තරා අන්දමක මෝඩ ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් එහෙමනම් අපි විපස්සනාවක් වඩලා සතිපට්ඨානයක් දිනු කරලා මේ යන ගමනේදී යම් අවස්ථාවකදී මේ ඇහැට රූප පෙනුනට ඒවයන් සංඥාවන් ගන්නේ නැතිව ඒ සංඥා කෙරෙහි විරක්ත භාවයක්, ඒවායේ පාට මැකී ගිය ස්වභාවයක්, ඒවා ගැන කිසි උනන්දුවක් නැති ස්වභාවයක්, ඒවා ගැන විතර්ක ප්‍රපංච පහළ නොකරන ස්වභාවයක් අපේ හිතේ ගොඩනැගිලා තියෙනවා නම්, එහෙමනම් අපිට සරලව කියාගන්න පුළුවන් මෙතන අපි සම්තාක් දුරකට මේ ඇහැ මූලික කරගත්ත ඒ රූප කෙරෙහි විරාගී ස්වභාවයක්, නිරුද්ධ වූ ස්වභාවයක් දැන් ඇතිලා තියෙනවා. මේක ඇවිල්ලා ධර්මයේ ප්‍රතිඵලයක්, අපේ වඩපු ප්‍රතිපදාවේ නැත්තම් භාවනාවේ ප්‍රතිඵලයක්. අපි දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති කියන தත්ත්වෙට දැන් ඔන්න පැමිණලා තියෙනවා. ඒ වගේමයි අපිට කන්නට සද්ද ඇහෙනවා. හැබැයි ඒව ගැන කතන්දර ගොතන්න යන්නේ, සීපද කියන්න යන්නේ, කවිලි යන්න යන්නේ, නිසඳසලි යන්න යන්නේ. ඇහුණා, එතනින් අවසానයි. එතනින් ඉවරයි. සුතේන් සුතමත්තම් භවිස්සති. ඊළඟට නාසයේ ගඳ සුවඳ දැනෙනවා. හැබැයි ඉතින් ඒව ගැන කතන්දර ගොතන්න, ප්‍රපංච කරන්න, ඇතුලේ කතාවක් කරන්න, ඒ මොකක්වත් යන්නේ නැහැ. දැනුණා දැනුණාමයි. එතනින් ඉවරයි. ඊළඟට දිවට, කයට ඒ අදාළ රස ස්පර්ශ දැනුනමත් ඒවා ඔස්සේත් යන්නේ නැතුව ඒවත් එහෙම්ම විරංජනේ වෙලා. ඊළඟට හිතටත් යම් අරමුණක් පැමිණියොත් ඒවටත් එහෙම්ම යන්න දෙනවා මිසක් ඒව අල්ලගෙන සංස්කරණ කරන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය තත්ත්වයක් යම්ස කෙනෙක් తాවකාලිකව හෝ අත්දකින්නවා නම් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ බඳු මට්ටමකදී එයා తాවකාලිකව හෝ මේ ප්‍රපංච සමනය කරගත්ත, ඒ ඉඳුරන් දමනය කරගත්ත, ඉඳුරන්ගෙන් ලැබෙන අරමුණු වලට විරාගී ස්වභාවයක්, ප්‍රඥාව මත ගොඩනැගිච්ච විරාගයක් පවත්වමින් තමයි දැන් වාසය කරන්නේ. තවත් වචනකින් කියනවා නම් తాවකාලිකව හෝ සලායතන නිරෝධයක් තමයි යා දැන් මේ අත්දකින්නේ. එබඳු මට්ටමකදී යම් කෙනෙක් අහනවා නම් මෙතන මොකක් හරි ඇත, මෙතන මොකක් හරි නැත, ඇතත් නැතත් කියන දෙකම ඇත්තේත් නොවන නැත්තේත් නොවන තත්වයක්ද කියලා ওই විදිහට මේ එක එක පැත්තට ගලප ගලප ප්‍රශ්න නගනවා නම් එතන තියෙන්නේ අපි ප්‍රපංච නොකළ යුතු තැනක කරන ප්‍රපංචයක්. ප්‍රශ්න නොඇසිය යුතු තැනක නගන ප්‍රශ්නයක්. අදාළ නොවන ප්‍රශ්නයක් තමයි අපි හිනම් අහන්නේ. ඒ නිසා අපි මේ දේවල් දැනගත්තාම, විවිධ පැතිවලින් දේවල් ඉගෙන ගත්තාම, හැබැයි ඒවා පටලෝ ගන්න නැතිව අපේ හිත සමණයටපත් වෙච්ච තැනකදී, අපේ ප්‍රපංච සමණයටපත් වෙච්ච තැනකදී, විතර්ක සමණයටපත් වෙච්ච තැනකදී අපි ඒවා තවදුරටත් සමණය වීම භුක්ති විඳිනවා වෙනුවට අපි ප්‍රශ්න නගන්න යෑම සුදුසු නැහැ. එහෙමනම් අපේ හිතේ ගොඩනගාගත්ත සංස්කාර සකස් කිරීම, අපි ඇති කරගත්ත ප්‍රඥප්තීන් ඔවුනොවුන් හා සන්නිවේදනය සඳහා ගොඩනගාගත්ත භාෂාවන්, මේවා නිසා තමයි මේ ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ. විතර්ක ගොඩනැගිලා තියෙන්නේ, ප්‍රපංච ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් ඒවා හැබැයි මෙතෙන්ට අදාළ නැහැ. දැන් මේ වෙන දෙයක් ගැන තමයි එහෙනම් කතා කරන්න වෙලා තියෙන්නේ. අපි මේ අදාළ නැති ප්‍රශ්නයක් අහන්නේ. ඒකයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවත නැවතත් මහා කොට්ටිත මහරහතන් වහන්සේට කියන්නේ මා හේවං ආවුසෝ. එහෙම කියන්න එපාය වැත්නි. ඉතින් ඒ විදිහට අන්තිමට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා චණ්ණං ආවුසෝ පස්ස ආයතනානං අශේෂ විරාග නිරෝධා පපංච නිරෝධෝ පපංච නිරෝධා පපංච වූප සමෝති. මේ ස්පර්ශ ආයතන 6 නිර්වශේෂ වශයෙන් ප්‍රඥා මත ගොඩනැගිච්ච විරාගයකින් නිරුද්ධ වී ගියා නම් එතන තමයි ප්‍රපංච නිරෝධය තියෙන්නේ. ප්‍රපංච නිරෝධා ප්‍රපංච වූප සමෝ. එතන තමයි ප්‍රපංච නිරුද්ධ වී යාම තුලින් ප්‍රපංච සම්පූර්ණයෙන්ම සංසිඳිලා තියෙන්නේ. එතන අපි ආයි සංස්කරණයක් කරනවා කියන්නේ ආයමත් අපි අර ඇත නැත කියන ද්වේතාවයකට පැටලෙනවා කියලා කියන්නේ අපි ඉතින් අපේ සීමාව නොදැන ගැනීමක්, අපේ තර්ක කළ යුතු සීමාව නොදැන ගැනීමක්, අපේ මොලේ පාවිච්චි කරන්න ඕන සීමාව නොදැන ගැනීමක්, අපි ප්‍රශ්න නැගිය යුතු සීමාව නොදැන ගැනීමක්. තවත් වචනකින් කියනවා නම් අපි අපේ දිනුම් කණුව තේරුම් නොගැනීමක්. ඉතන්න කවුරු හරි දිග ධාවනයක් කරනවා. එයා ඉදිරිපත් වෙලා ඉන්න ඕන දුර දුවන්න. ඉතින් කවුරු හරි ඈතකට වෙලා මා කරි නූලක් අල්ලගෙන ඉන්නවා ඒක තමයි ඔන්න අවසානයේ කියලා මේ සනිටුහන් කරන්න. එයාට කියලා දෙන්න. ඉතින් මේගොල්ලෝ දුවගෙන ගිහිල්ලා දැන් මේ අන්තිම දිනුම් කණුවත් පහු කළා තාමත් දුවනවා. ඉතින් එතකොට කෙනෙකුට තේරෙනවා මේ මනුස්සයාට මොලේ නැහැ. මේ මනුස්සයා තාමත් මේ දන්නේ නැහැ. මේ දිනුම් කණුව පහු කළායි තියෙන්නේ කියලා. දැන් දිනුම් කණුව පහු කළාට පස්සේ ඉතින් දුවන්න දෙයක් නැහැ නේද? ඒ තමයි අවසානය. අන්න ඒ වගේ තමයි අපි මේ සංස්කරණ මත පදනම් වෙලා අපි හදාගත්ත sannivedanaye pinisa හදාගත්ත භාෂාවන් මත පදනම් වෙලා ගොඩනගාගත්ත ඇත නැත කියන මේ ද්වේතාවය තර්ක විතර්ක මූලික කරගෙන තමයි අපි අහන තාක් ප්‍රශ්න අහන්නේ. ඉතින් ඒවෙන් සම්පූර්ණ තොර ස්වභාවයක්, ඒවා අදාළ නොවන ස්වභාවයක්, ඒවා නොගැලපෙන ස්වභාවයක්, ඒවට හසු නොවන ස්වභාවයක් තමයි එහෙමනම් මෙන්න මේ සලායතන නිරෝධ ස්වභාවයක් කියලා කියන්නේ. වෙනත් වචනකින් කියනවා නම් නිවීමක් කියලා කියන්නේ. తాවකාලිකව හෝ කෙනෙක් අත්දකින්න නිවීමක් කියලා කියන්නේ. ඉතින් අපි සදාකාලික නිවීම උතුම් වූ නිවන්සෝය කෙසේ වෙතත් මේ ප්‍රඥාවක් තුලින් ගොඩනගාගත්ත ඒ තදංග නිබ්බුතියක් తాවකාලික හෝ නිවීමක් අත්දකිනකොට අපි ඒක භුක්ති විඳිනවා වෙනුවට එතනත් ගිහිල්ලා අපේ පුහු තර්ක ඉදිරිපත් කරනවා කියන්නේ, එතනත් ගිහිල්ලා ප්‍රශ්න අහනවා කියන්නේ, එතනත් ගිහිල්ලා ඇතද නැතද කියලා අහන්නේ. ඒ කියන්නේ ඉතින් අපි අපේ සීමාව දන්නේ නැහැ. ඒ කියන්නේ අපි දිනුම් කණුව කුමක්ද කියන එක හඳුනගෙන නැහැ. ඒ කියන්නේ අපි තොටුපළ මොකද්ද කියලා අඳුනගෙන නැහැ. අපි ඉතින් තාමත් හබල්ගගා ඉන්නවා, සංස්කරණ කර කර ඉන්නවා, ඊළඟට මොකද්ද කළ යුත්තේ කියලා අහනවා. අපි දන්නේ නැහැ තොටුපළ මොකද්ද කියලා. අපි දන්නේ නැහැ අපේ දිනුම් කණුව මොකද්ද කියලා. අපි දන්නේ නැහැ අපි මානසිකව ළඟා විය යුතු ඉලක්කය මොකද්ද කියලා. ඉලක්කයට ඇවිල්ලත් අපි ඉලක්කය හොයනවා. ඉතින් අන්නේ බඳු ස්වභාවයක් ඉතින් අපි තුල ගොඩනැගෙන්න පුළුවන්. ඒ නිසාම අපි විවිධාකාර ප්‍රශ්න නගන්න පුළුවන්. ඒ නිසාම අපි තව තව පටලැවෙන්න පුළුවන්. ඒ නිසාම අපි තව තව වටවලල්ලේ යෑම් සිද්ධ කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ தත්ත්වයේ තේරුම් අරගෙන තමයි මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් මේ ප්‍රශ්න නගලා තියෙන්නේ. ඊට ඉතාම කදිම විවරණයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙන විවරණ ඇත්තටම විශේෂයෙන්ම අපේ බුද්ධිමත් භාවයට තමයි එක්තරා අන්දමකින් පහරක් එල්ල කරන්නේ. ඇතම් වෙලාවට ඇතම් කෙනෙක් බුද්ධියෙන් විතරක් මේවා ඔක්කොම හිතන්න නැත්නම් තර්ක කරන්න ඉදිරිපත් වෙනවා. නමුත් මෙතන මේ අපේ බුද්ධියේ සීමාව මොකද්ද? එහෙම නැත්නම් අපි තර්ක කළ යුතු තර්කයේ සීමාව මොකද්ද කියන එක තමයි මතක් කරලා දෙන්නේ. එහෙනම් ඒ සඳහා අපි ටිකක් මේ බඳු කාරණාත් ධර්මයේ කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. අපි తాවකාලික හෝ මෙබඳු තනක් අත්දකින්නවා නම් නැත්නම් මේබඳු මානසික ස්වභාවයක් අත්දකින්නවා නම් ඒබඳු තත්වයකදී අපි හැසිරිය යුත්තේ කොහොමද? ඒබඳු තත්වයක් අපි කෙසේද අගය කළ යුත්තේ? මොන වගේ පදනමක් මූලික කරගෙන ඉබඳු තත්වයක් සාක්ෂාත් කරගෙන තියෙන්නේ. මේ වගේ කාරණා තමයි එකතකින් මේ සූත්‍ර අනුසාරයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා මෙබඳු සූත්‍රත් තේරුම් ගනිමින් අපි අපේ සීමාවත් තේරුම් ගනිමින් අපේ තර්ක ඥානය කතරම් දුරට සාපේක්ෂකද, අපේ තර්ක ඥානය කතරම් දුරට පටුද කියන එකත් තේරුම් ගනිමින් අපි මේ නිවන් දැකීම පිණිස, නිවන් සාක්ෂාත් කර ගැනීම පිණිස යන ගමන සාර්ථක කර ගැනීමට අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, ඒ සඳහා දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අදත් අපේ ධර්මදේශනාව අවසානයේ කාට හරි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම්, එහෙම නැත්නම් තමන්ගේ කමඨහන් වார்த்தාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාවක් ගන්න කියලා ආරාධනා කරනවා.
විචිත මහතාට අවස්ථාව ලැබෙනවා ඔබගේ ධර්ම ගැටතුණු කෙටි ඉදිරිපත් කරන්න. ගරු ස්වාමීන් වහන්සේ, ගන්ධස් පරිචාරකයෙනි. ස්වාමීන් වහන්සේ,
ඔබ කියන්න ඇහෙනවා?
ලැස් පරිචායතනයි පොට්ටබ්බාය පොට්ටබ්බේ ස්පර්ශය කියන යෙදෙනවා සමහර තැන්වලට. ඒ දෙකේ වෙනස මොකක්ද කියලා?
මෙතන දැන් ස්පර්ශායතනයි කයට අදාළ ස්පර්ශායතනය කියලා කිව්වහම මෙතන පැටලෙන ගතියක් තියෙනවා තමයි. දැන් ඇහැයි රූපයයි කියන මේ දෙකට අපි තනි ස්පර්ශායතනයක් කියලා දෙනවා. ඊළඟට කනයි ශබ්දයයි, ඒකත් ස්පර්ශායතනයක්. ඊළඟට නාසයයි ගඳ සුවඳයි, ඒකත් ස්පර්ශායතනයක්. දිවයි රසයි, ඒකත් ස්පර්ශායතනයක්. ඊළඟට කයයි ස්පර්ශයයි. තන ස්පර්ශය කියලා කියන්නේ අපි තුනු දැනෙන පීඩනයක්, උණුසුම් සිසිල් ස්වභාවයක්, ඒවනේ තින් කයට දැනෙන්නේ. ඒකට තින් අපි නම පාවිච්චි කරලා තියෙන ස්පර්ශය කියන එකමයි, පොට්ටබ්බේ කියන එකමයි. ඉතින් එතකොට එතනත් ඒකත් තෙල් තවත් ස්පර්ශායතනයක්. ඊළඟට මනසයි මනසට යන අරමුණේ, ඒකත් එතකොට තව ස්පර්ශායතනයක්. ඒතර ඔන්නේ විදිහට යුගල යුගල ස්පර්ශායතන හයක් වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේක පටලව ගන්න එපා. අර කයට විතරක් අදාළ කයයි පොට්ටබ්බේ කියන දෙක කියන එකක් තව හයෙන් එකක් විතරයි.
සමිනහන්සාර
18ක් ධාතු 18ක් ඒ දෙකමයි තියෙන්නේ. ඔව්, ධාතු වල ධාතු විදිහට අපි කියන්නේ තවත් බෙදා ගැනීමක්. එතෙන්දී ධාතු 18 කියලා කියනකොට දැන් ඔය කයයි නෑ, අපි දු රූපයයි නැත්තම් ඇසයි රූපයයි, ඒ නිසා හටගන්න චක්කු විඥානය. ඒ විදිහට තමයි තුනක් හැදෙන්නේ. ඒ විදිහට 3ව 6ක් විදිහට 18ක් විදිහට ඒ ධාතු විදිහටත් වෙනවා. එක එක විදිහට ඉතින් 10මේ එන විග්‍රහ කිරීම තමයි දැන් මෙතන විශේෂයෙන්ම ඒ අදාළ කරන්නේ ආයතනීය ක්‍රියාකාරීත්වය.
හොඳයි.
සම්මයි.
ඊළඟට අහක් ගැටලුව නිශාන්තට ඉදිරිපත් කරන්න පුළුවන්. අමාරුකමක් වගේ එතන නිකන් නවතිනවා වගේ දැනෙනවා. ඊටස් නිකන් අර කම්මැලි කියලා. අර එපා නිකන් ඒ වගේ දැනීමක් එනවා එක. කොහොමද බැලන්ස් කරගන්නේ?
නෑ, ඒක තමයි. අපි ඒ වගේ දැන් අපි ඇත්තනම් ප්‍රායෝගිකව අපිට අදාළ ඒ විෂයපතේ තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ අපි හදාගත්ත ලෝකවලනේ. මම මට හදාගත්ත ලෝකයක ජීවත් වෙනවා. දැන් මේ ප්‍රශ්න අහන කෙනා ඒ තමන් හදාගත්ත ලෝකයක ජීවත් වෙනවා. ඒතර අපි හදාගත්ත ලෝකවල ඒ ලෝකෙට අදාළ ප්‍රපංචවල තමයි ජීවත් වෙන්නේ. තම තමන් හදාගත්ත ලෝකවල තම තමන්ට අදාළ ප්‍රපංචවල ජීවත් වෙනවා. ඉතින් එතකොට ඉතින් අපි ඔෆිස් එකට ගියාම ඉතින් ඒ ඔෆිස් එකට අදාළ ප්‍රපංචයක් නේද? අපි ඊළඟට අපි ගෙදෙට්ට ආවහම ගෙදෙට්ට අදාළ ප්‍රපංචයක්. ඔක්කොම ඉතින් ප්‍රපංච තමයි අන්තිමට බැලුවම. කෙසේ නමුත් ඉතින් අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ කියන්නේ ඔය දේවල් කියන්නේ එදත් මම අර විතක්ක සංඨාන සූත්‍රයේ මූලික කරගෙනත් අන්තිමට මතක් කළේ අපේ මේ හිතනවා කියන එක ලොකු කුසලතාවයක්. ඉතින් ඒ කුසලතාවය අපි බොහොම දක්ෂාන්දමින් පාවිච්චි කිරීමයි මෙතන වැදගත් වෙන්නේ. අපිට තේරෙනවා නම් මේ දේ සිටිය යුත්තක් නෙමෙයි, මේක මට අදාළ නැහැ, මේක මට හානි කරයි හිතන එක මම හිතුවයි කියලා විසඳුමක් ඇත්තෙත් නැහැ. ඒ වගේ නිකන් අපිට Tamanට තේරෙනවා නම් හිතට එබඳු දේවල් හිතන්න දීමෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. හැබැයි Tamanට තේරෙනවා නම් නෑ මෙතෙන්දි මම ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. මේක අතීතය හා සම්බන්ධයි. අතීතයේ යම්කිසි වෙච්ච කාරණා කීපයක් මම අධ්‍යයනය කරලා බලන්න ඕනේ, විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. අනාගතය හා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රක්ෂේපණයක් කරලා බලන්න ඕනේ. මේ විදිහට අපි තේරෙනවා නම් තේඹඳු දෙයක් කරාට කමක් නැහැ. හැබැයි ඊට පස්සේ Tamanට පුළුවන්කම තියෙන්න ඕනේ මේ වැඩේ හමාරයි. දැන් ඉතින් හිත නිශ්ශබ්ද වී ඉති. දැන් ආයෙත් උන ඇතුලේ කතාව සමනේ වුණා. ආයෙත් අතීතයේ අනාගතයේ අල්ලගෙන කතන්දර ගොතන්නේ නැහැ. අන්න එතන තමයි තියෙන්නේ මිතක්ක වශීතාවේ කියන්නේ. අවශ්‍ය දේ කල්පනා කරනවා, අවශ්‍ය නැති වෙලාවට සම්පූර්ණයෙන්ම හිත නිශ්ශබ්ද කරගන්න. ඉතින් ඒ නිසා ඒකට අපි කොතනද ඉන්නේ, කොතෙන්ටද අදාළ වෙන්නේ කියන එකට වඩා අපි කොහොමද අදාළ දේ කල්පනා කරන්නේ, අදාළ නැති දේ කල්පනා නොකර ඉන්නේ, ඒ වගේමයි අවශ්‍ය නැති වෙලාවට සම්පූර්ණයෙන්ම හිත නිශ්ශබ්ද කරගන්න කියන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ.
හොඳයි. හැබැයි ඒක
තර වෙනම සිත්පත්
කෙරේ කතා කරන්නේ
ඒක එතනින් නවත් වැලකිනවා. අපි තුල ප්‍රඥාව ගොඩනැගිලා තියෙනකොට හිත අර මේ පුරුද්දටව ප්‍රපංච කරන්න ගියා. ප්‍රඥාව ඇවිල්ලා කියනවා මේක අත්හැරලා දාන්න. මේක ඇති වැඩක් නැහැ.
එහෙමයි.
එතකොට ඉතින් ආයෙ නවත්ත ගන්න ඇති. ඔව්. ඒක හරි. හොඳයි.
හොඳයි.
හොඳයි. පෙරවන් සම්මයි.
ඊළඟට හොස් ගැටලුව සික්කේලි
රාමස්තුති පිටපත් කරන්න පුළුවන්. අවශ්‍යයි සම්මයි. ඔව්. මම කිව්වා නම් ස්නාම ගැන ප්‍රශ්නයක් දැන් අර අපි සතිපට්ඨාන සූත්‍රවලට තිස්සන් බස්සයන්
නැහැ, අවශ්‍ය නැහැ. يعني මුලදී අපි එහෙම ලේබල් එකක් ගහ ගන්නවා. එතකොට අපි ඒකට දෙන වටිනකමත් අඩු වෙනවා. අනිත් එක අපි ඒකට අහු වෙන්නේත් නැහැ. අපි ආව නිවැරදිව හඳුනාගත්ත වෙලාව. දැන් ඒ ක්‍රියාකලාපය අපි දිගට පවත්වන්න මේගොල්ලෝ ඉතින් මේ තව තව දුර්වල වෙනවානේ. ඒගොල්ලන්ට ලේබල් එකක් ගහන්නවත් ඉඩක් නැහැ, වෙලාවක් නැහැ. ඒගොල්ලෝ අපි බලනකොටම දුවනවා. එතකොට අපි ආයෙදින් පස්සෙන් ගිහිල්ලා ලේබල් අලවන්න උවමනා නැහැ. මොකද ඒගොල්ලෝ ඉතින් ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ දන්නවා තේරුමක් නැහැ. මෙයත් එක බේරුමක් නැහැ කියලා. නේද? එතකොට ඉතින් අපි ලේබල් අලවන්න අවශ්‍ය නැහැ. නේද? අපි මේ මූලික කාරණේ තමයි අපි අපේ හිත කොහොමද පිරිසුදු තියාගන්නේ? අපේ හිත කොහොමද නිප්පපංච තත්වයක පවත්වන්නේ? අපේ හිත උපාදාන වලින් තොරව පවත්වන්නේ කොහොමද? අපිට පුළුවන් නම් දැන් ප්‍රතිපදාවක් හරහා උපාදාන නොකරන තත්වය හඳුනගන්න. අපි කොහොමද හඳුනාගත් අලුත් ස්වභාවය, උපාදාන වලින් තොර ස්වභාවය, අනිශ්චිත ස්වභාවය, කිසිවක් අල්ල බදාගත්තේ නැති ස්වභාවය, කිසිම ආතතියකින් තොර ස්වභාවය, සීමා මරියාදාවල් නැති ස්වභාවය කොහොමද අපි අපේ ගෙදර බවට පත් කරගන්නේ නේද? ඒ නිසා අපි ඒක තුළ තව තව වාසය කිරීමක්, ඒක අපිට උරුම කර ගැනීමක්, ඒක අපේ ගෙදර බවට පත් කර ගැනීමක් තමයි වැදගත් වෙන්නේ. හැබැයි ඉතින් එතන ගෙදර බවට පත් කර ගන්නවා කියන්නේ අපි හැබැයි හරි ස්වාභාවිකව එතන ඉන්න පටන් ගන්නවා. අපි නිකන් දත්මිටි කාගෙන කාටවත් එන්න නොදී හැමතිස්සෙම දොරවල් වහගෙන ඉන්නවා කියන එකක් නෙමෙයි. මුලදී තියෙන නිකන් ඒ වගේ තත්ත්වයක්. අපි හැමතිස්සෙම කවුරු හරි එයි කියලා බයේ හැම ඔක්කොම දොරවල් ටික ජනෙල් ටික ඔක්කොම වහගෙන ඉන්නේ. එතන තියෙන්නේ සංස්කරණයක්. හැබැයි අපිට පුළුවන් නම් දොරවල් ජනෙල් ඔක්කොම අරගෙන කිසි බයක් හයක් නැතුව ඉන්න නේද?
ඒ
නිසා අපි අපිට සිද්ධ මුලදි සිද්ධ වෙන්නේ දොරවල් ජනෙල් වහගෙන ටිකක් සීමා කරගෙන සමාධියක් මූලික කරගෙන පවත්වන තත්ත්වයක්. හැබැයි පස්සේ දොරක් කරලා බලන්න ඕනේ දැන් මොකද වෙන්නේ? සොරෙක් සතුරෙක් එනකොට පුළුවන් ද මෙයාව මැඩපවත්වන්න? එයා අපි නිකන් එයා දිහා බලනකොට මෙයා යනවද නැත්නම් එයා ඇතුළට එනවද? අපි දුර්වල නම් එයා ඇතුළට එනවා. හැබැයි ඉතින් දොර ඇරලා තිබුණාට එයා ඔළුව දාලා බලනකොටම අපි කවුද කියලා අහුවොත් ඔන්න මිනිහා දුවනවා නම් ඒ කියන්නේ ඉතින් දොර ඇරලා දුන්නේ කියලා එච්චර බයක් වෙන දෙයක් නැහැ නේද?
ඒ ස්වාමීන්
වහන්සේ ඒ පුරුදු තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ පුරුදු හඳුනා ගන්න නම් අපි සෑහෙන දුරකට නිදහසක් දෙන්නත් ඕන. අතෝ අපි දොරවල් ජනෙල් වහගෙන හිටියයි කියලා මෙයාගේ පුරුදු ටික එළියට එන්නේ නැහනේ. එයා නිකන් අපි හිර කරගෙන ඉන්නේ. නමුත් අපි හොඳට නිකන් විවෘත වෙලා කැමති දෙයක් කරන්න ඉඩ දීලා මේක තියෙන මේ தත්ත්වය ගැන තණ්හාවක් ඇති කරගන්න තු ඒකත් ඕන වෙලාව කැඩෙන්න ඉඩ දීලා අපි ඉන්නවන්නම් එතකොට ඉතින් ඒවා කැඩෙනවලන් කැඩෙන්නේ අපි තියෙන ආශ්‍රව අනුසය නිසාමයි. තාමත් අපි ගාව රාගයේ අනුසයක්, පටිඝ අනුසයක්, මාන අනුසයක් ඕවා තියෙනවන්නම් අනිවාර්යෙන් ඒක කැඩෙනවා. ඒතර කැඩෙන වාරයක් පාසහටයි අපි තේරුම් ගනිමින් තාමත් මෙන්න මේ දුර්වලතාවයන් මාගාව තියෙනවා කියලා තේරුම් ගනිමින් ඒවා ෂේ වෙලා යන්න, ඒවා දුර වෙලා යන්න, ඒ පුරුද්ද පෝෂණය නොකර ඉන්න අපි ඉගෙන ගන්න. ඒක තමයි වැදගත්
වෙන්නේ. ඒසාරණි. එකපාරක් කැඩෙන්නේ
නැහැ නේද? ඒක දිහා බලන් ඉඳලා හැබැයි ඊළඟ පාර කැඩෙන්නේ අර පළවෙනි පාර තරම් ප්‍රබලව කැඩෙන්නේ නැහැ. අන්න හරි. ඔව්. අන්න ඒක තමයි. ඒ කියන්නේ දැන් අපි තුල ප්‍රඥාව වඩන්න අපි තුල මේ කුසලතාවයේ දියුණු කරන්න අපි මේකට දාගමුක මායාවක්. මායාව දන්නවා මෙයා කාගෙන් බේරෙන්න බෑ කියලා. මායාව දන්නවා මෙයා කන මටත් වඩා මායෙක් කියලා. ඒ නිසා දැන් ඉතින් මායාව දුර්වල වෙලා. මායාව එවන්නේ දැන් බොහොම දුර්වල පන්දු. මුලින් නම් ටිකක් දඟ පන්දු එව්වා. අපි ඒවට සාර්ථකව මුහුණ දුන්නා. දැන් ඉතින් මායාවත් පොඩ්ඩක් ඉතින් දුර්වල වෙච්ච තත්ත්වයක්. එයාගේ බලෑනිය දුර්වල වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට අපිට පොඩ්ඩක් දැන් ඔන්න ජයග්‍රහණයක් ලැබෙනවා.
ඊළඟට හම් ගැටලුව දයාවිතානගේ මහතා ඉදිරිපත් කරන්න පුළුවන්.
අර ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මම හිතනවා දැන් ඔත්තිත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ නගන්නේ අපි වගේ ප්‍රපංච විරෝධය නඟා කරගන්න උත්සාහ කරන අයටයි කියලා. හේතුව හිතන්නේ දැන් ප්‍රපංච නිරෝධයක් යම් කෙනෙක් දැක්කනම් මේ පාත්තිකේ ගිහිල්ලා එයාගේ මානසිකත්වය ඇති වෙන විදිහට එයා මේ චතුස්කෝටික ප්‍රශ්නයක් හයිද කියන සැකය මට ආවා. දැන් සයනාස් කිව්වා මේ තදංග වශයෙන් ප්‍රපංච නිරෝධනය කරපු එක්කෙනෙකුටත් ඒ වගේ මානසිකත්වයට අවහම චතුස්කෝටික ප්‍රශ්න නැගී නැත්තම් මේ ප්‍රශ්නේ අත් වශයෙන්ම කොහොමවත් චතුස්කෝටික ප්‍රශ්නයක් ඇති වෙන හේතුවක් නැහැ. සම්පූර්ණයෙන්ම මේ ප්‍රපංච නිරෝධය කරපු කෙනෙකුට අන්න ඒ වගේ
මෙහෙම කියන්න පුළුවන්. දැන් අපි එක පාර්තම අපිට 100ක් ප්‍රපංච මේ එක පාට අපිට 100ක් නිවනක් අත්දකින්න හැකියාවක් නැහැ. අපිට කියන්න වෙන්නේ ටික ටික ක්‍රමානුකූලව පොඩ පොඩ කරගෙන යන පිරිසුදු කිරීමක්. ඒ කියන්නේ අපි විසුද්ධිය කියන එක හිතේ ඇති වෙන පිරිසුදු භාවය කියන එක එක පාටම ෂණිකව 100ක් ලැබෙන පිරිසුදු භාවයක් නෙමෙයි කතකින් බැලුවා. අපිට යන්න වෙන්නේ ටික ටික ක්‍රමානුකූලව කරගෙන යන පිරිසුදු භාවයක්. දැන් එහෙමනේ දැන් සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර වෙන්නේ ඔන්න යම් පමණකට කෙලෙස් ಜಾති තුනක් අයින් වුණා නම් ඔන්න යාට යම් පමණක පිරිසිදු බවක් තියෙනවා. හරි තවත් දෙකක් දුර්වල කරගත්තට පස්සේ තවත් යම් පමණක තව පිරිසිදු භාවයක් තියෙනවා. ඒ දෙකත් සම්පූර්ණයෙන්ම පිරිසිදු කරගත්තා නම් ඔන්න තවත් පිරිසිදුයි. ඉතිරි පහත් සම්පූර්ණයෙන්ම මේ අයින් කරගත්තා නම් ඔන්න සුපිරිසුදුයි. ඔය වගේ කරගෙන යන ප්‍රමාණිකෝලෝ ප්‍රසිද්ධ වීම සිරසුදු වෙමින් යන ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි ඒ මුල් අවස්ථාවේදී යම් පමණකට කෙලෙස් යටපත් වෙලා එයා තදංග නිබ්බුතියක් සාක්ෂාත් කරනවා. తాවකාලික නිවීමක් එයා සාක්ෂාත් කරනවා. නමුත් එතනදී එයා මේ වගේ ප්‍රශ්න කිරීම තුලින් ඒ තදංග නිබ්බුතිය එක්තරා අන්දමකින් කඩතොල්ලකට තමයි ලක් කරන්නේ. ඒ තදංග නිම්බුතිය භුක්ති විඳිනවා වෙනුවට ඒක තව තව තමන්ට උරුම කරගන්නවා වෙනුවට ඒක ප්‍රශ්න කරන්න ගිහිල්ලා එයා විහිං තදංග නිම්බුතිය අහිමි කර ගැනීම අපි එතන සිද්ධ වෙන්නේ. ප්‍රපංච නොකලේතු ස්වභාවයකට පත් වෙලා ප්‍රපංච නොකලේතු තැනක ඉඳගෙන එයා ප්‍රපංචයක් අහන්න ඉඩ තියෙනවා. මේ එයාගේ තියෙන අපි හිතමු එයාගේ තියෙන කෙලෙස් ස්වභාවය නිසා, එහෙම නැත්නම් බුද්ධියේ සීමාව දන්නේ නැති නිසා, තර්කයේ සීමාව දන්නේ නැති නිසා, විවිධ හේතුන් නිසා යා එතකොට අර වගේ ඒ ඉන්න පුළුවන් නැත්තම් යාගේ ඒ තදංග නිබ්බුතියට අහිමි කරගන්නවා. නමුත් මේ වගේ දේවල් අපි සාකච්ඡා කිරීම තුළින් මේ මහා කොට්ටිත මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නය නගලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒක සුද්ධ කළා දීම තුළින් අපිට නුවණක් පහළනවා. ඔව් මෙහෙම තත්ත්වයක් අත්දැක්කොත් ඊළඟ පාර නම් මම මෙබඳු නොගැලපෙන ප්‍රශ්නයක්, අදාළ නැති ප්‍රශ්නයක් එතෙන්දි අහන එක සුදුසු නැහැ. එතෙන්දි මම ගිහිල්ලා සැකකරන එක සුදුසු නැහැ. එතෙන්දි මම ගිහිල්ලා ශාස්ත්‍රීය දෘෂ්ටියකට හෝ උච්ඡේද දෘෂ්ටියකට හෝ මේ අන්දමින් කරන මේ දෘෂ්ටිගත වීම වලට වැටෙන එක සුදුසු නැහැ. ඔන්න ඔතනයි මගේ තියෙන දුර්ලභකම කියලා අන්න අපිට තව කියලා දෙනවා. දැන් මෙතෙන්දි ප්‍රඥාව අතිශය වැදගත්නේ. දැන් අපි මේ බඳු ප්‍රශ්න නගලා නැත්තම් අපිත් පැටලෙනවා නික. අපිත් දැන් හිතන්න පුළුවන් දැන් මෙතනට ගිහිලා ඉන්නවා මොකද්ද කරන්න ඕනේ, මේක කොහෙද තියෙන්නේ, කින්ද බන්ද කියලා. ඉතින් අපි පැටලෙන්න ඉඩ දෙනවා. මොකද අපි පැටලෙන්න හරි කැමතිනේ. නිකන් ඉන්න හරි අකමැතියි. ඉතින් හරි කැමති පැටලෙන්න. හරි කැමති මොන හරි ප්‍රශ්න, අනුන්ගේ ප්‍රශ්න හරි ඔළුවේ දාගන්න. ඉතින් ඒ ප්‍රවණතාවය අපි ගාව තියෙන නිසා අපි අර වගේ තත්ත්වයකට ගිහිලා තා පැටලෙනවා. නමුත් මේ සාකච්ඡාවල් තුලින් අපිට තේරෙනවා නෑ, එතෙන්දී නම් මම ටිකක් මාව හික්මව ගන්න ඕනේ. මෙතෙන්දී මම පැටලෙන්නේ නැතුව ඉන්න ඕනේ, ප්‍රපංච නොකර ඉන්න ඕනේ, ප්‍රශ්න අහන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ තැන මම හොදේ භුක්ති විඳින්න ඕනේ කියලා අන්න අපි තවත් වෙනත් අවබෝධයක් දැන් එකතකින් ඇති කරගන්නවා. ඒ පාර තව සුද්ධ කරගන්නවා. ඒ අවස්ථාවේදී මම හැසිරෙන්නේ මොන අන්දමින්ද කියලා මම කලින් දැනගන්නවා. අන්නේ එක තමයි වැදගත්තේ. එතකොට ඔන්න අපිටම ඊළඟ අවස්ථාවකදී ආත අදංග නිබ්බුතියකටපත් වුනොත් එයාට අර කලින් වගේ නෙමෙයි ඔන්න වැඩි වෙලාවක් එතන ඒ தත්ත්වයේ භුක්ති විඳින්න පුළුවන්. මොකද දැන් මේ අර කලින් කරපු තර්ක කිරීම, ප්‍රපංච කිරීම එයා නොකර ඉන්න දැන් වග බලා ගන්නවා. ඒක තමයි වැදගත්තේ.
එමෙ සම්පූර්ණ නයි අස්සේ චතුස්කෝටික ප්‍රශ්න මෙහෙම ප්‍රශ්න ඇසීමෙන් තමන් උදා කරගත්තුවේ පත්ති නැති කරගන්න නැති වෙන්න පුළුවන් කියන ඕනෙ ඉඳ දෙනවයි කියලා වගේ මට හිතෙනවා.
ඔව් අන්න හරි.
ඔබ පින්
හොඳයි.
ඊළඟ තහම් ගැටළු ප්‍රභාගම් ගේටි ඉදිරිපත් කරන්න පුළුවන්.
ඊළඟ
කෙනාට
අවස්ථාව ලබා දෙමු. සුරංගනී ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ
ප්‍රභාගමගේ
ස්වාමීන් වහන්සේ භාවනා කරන අවස්ථාවේ නෙමෙයි සාමාන්‍යයෙන් ඉන්න අවස්ථාවට සිත කය එක ඉන්නකරිය පරිසරයට යොමු වෙන්න කැමැති ගතියක් තියෙන ස්වාමීන් වහන්සේ. ඒ හැම අවස්ථාවකම මට කුඩා කාලෙම විතරයි මේ පරිසරය දැනෙන්නේ නිකන් අවුරුදු 10 11 වගේ. දිගටම දැනෙනවා. ඒකට දැඩි දුකක් වෙනවා මේ මම කියලා කෙනෙක් හදාගෙන මේ ලෝකෙම මම මගේ නිත්‍යයි කියලා ගත්ත වැරදි සිතුවිල්ලකට මං ආවා. දැඩි දුකක් වෙනවා ස්වාමීන් වහන්සේ. මං ඊට පස්සේ ආයි ධර්මදේශනාවට සාඳුනා වහන්සේගේ නැවත නැවත. ඊට පස්සේ මට හිතුණා මම මේක වෙනස් කරගන්න ඕන. මම මේ සියල්ල දැන් දැන් මට මේ ධර්මතා හේතුඵල ධර්මයට හැමදේම තේරෙන ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගේ උතුම් අවවාදය මම වැරදි තැනක ඉන්නවා කියලා පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
පෙරවන් සර්ණයි. ඉතින් ඔය ටික ටික තේරෙන එක වටිනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ගුරුතන් හි තියාගන්නේ. මම මේ කතා කරන්නේ මගේ දෙයක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල්, ඒ වගේම රහතන් වහන්සේලා සාකච්ඡා කරපු දේවල්. මොකද අපිට හැමදාම ඉතින් ඒ අපි ගාවේ නිහතමානී මානසිකත්වයේ තියෙනවා නම් අපිට පුළුවන් උන්වහන්සේලාගෙන් ඉගෙන ගන්න. උන්වහන්සේලාගෙන් ගුරු හරුකම් දැනගන්න, ලබා ගන්න. ඒකට ඒ පාර සුද්ධ කරගන්න අපිට හරි පහසුයි. මොකද අපි ගුරු තැන්නි තියාගෙන ඉන්නවා. ඒතකොට ශාස්ත්‍රෝ උන්වහන්සේව ගුරු තැන්නි තියාගෙන ඉන්නවා. ඒ රහතන් වහන්සේලාව අපි ඉන්නේ තාම ඉතින් අර ගා ගන්න මට්ටමේ. කොයි වෙලාවෙ ඉතින් ගා ගන්නේද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ගිහිල්ලා පටලෝ ගන්නේද දන්නේ නැහැ. තාම ඉතින් මේ අර දන ගාන ළමයි වගේ කොයි වෙලාවෙ ඉතින් මේ ගිහිලා වැටෙයිද දන්නේ නැහැ. ඒ නිසා අපි අර අපිව අවතක්සේරු කරගෙන ඒ විදිහට අපි තාම ඉගෙන ගන්න ඕනේ. තව දේවල් තියෙනවා දැනගන්න. තාමත් ඉතින් මේ දුක් කෙලවර කරගෙන නැහැ කියලා අපි මේ නිහතමානී මානසිකත්වයේ පාත්වනවා නම් අපිට ධර්මයෙන් පිටක් ලැබෙනවා. ඒ නිසා තේරුම් ගිහිලා තියෙන කාරණා හොඳයි. තව තව ඉතින් ප්‍රායෝගිකව මේ භවනාව දියුණු කරන්න. එතනින් තමයි තව තව අපේ හිතේ ප්‍රඥාව අවදි කරගන්න, විපස්සනා නුවණක් වඩා ගන්න අවස්ථාව සැලසෙන්නේ.
එහෙම ස්වාමීන්
වහන්සේ,
තේරුවා
සරණයි. ඊළඟට අහම් ගැටලුව අචිත විතරණ ඉදිරිපත් කරන්න පුළුවන්.
අපතේ ස්වාමීන්
වහන්සේ.
ඔකේ මම මෙතරම් සැප්තැම්බර් මාසේ වගේ ඉඳලා තමයි භාවනා පටන් ගත්තේ.
ඔව්.
කොටක ඔබ මම මේ කරගෙන යන විදිය හරියට කියලා ඔබ වහන්සේ උපදෙස් ගන්න ඕනේ.
හරි.
සක්මන් භාවනා මම කරන්නේ දකුණු විලුඹේ වම් විලුඹට වැඩි එතකොට සද ගතියක් දැනෙනවා සමහර තැන්වල. එතකොට සාද තියෙනකොට මුලින්ම විලුඹ මුලින්ම ඇඟිලි තියලා ඊට පස්සේ මුලින්ම විලුඹ තියලා ඊට පස්සේ ඇඟිලි ස්පර්ශ වෙන හැටි, අවසානයේ මහපර ඇඟිලි ස්පර්ශ වෙන හැටි ඒව දැනෙනවා. සමහරලාට මේ කුඩා ඇඟිල්ල වැඩි ස්පර්ශ වෙන්නේ නැහැ, ඒක අඩුවෙන් ස්පර්ශ වෙන්නේ කියලා දැනෙනවා. ඒ වගේම කකුල් දෙකේ වුණත් ස්පර්ශ වෙනස් කියලා දැනෙනවා, දෙයාකාරයි කියලා. එතකොට මේ ටයිල් එක උඩ ඇවිදිනකොට කකුල මැද හරි සීතල ගතියක් වුණාක් වගේ දැනෙනවා. සමහරවිට කකුලේ ඇට බින්දෙන සද්දේ හෙනවා. ඒක කොයි හරියෙන්ද ඇට බින්දෙන්නේ කියලා එතකොට දැනෙනවා. ඉතින් සිතවිලි කරා එනවා. නමුත් බොහොම අඩුවෙන් එන්නේ. එතකොට සක්මන කරනකොට පරයන්ක කරනකොට දකුණු නාස්පුඩුවෙන් ආශ්වාසය සිද්ධ වෙනවා, වම් නාස්පුඩුවෙන් ප්‍රාශ්වාසය සිද්ධ වෙනවා. ඒ ආශ්වාස වාතය ටිකක් සීතලයි, ප්‍රාශ්වාස වාතය ටිකක් පොඩ උණුසුම් කියලා දැනෙනවා. සමහරලා තුනී වීගෙන යන ස්පර්ශයේ ප්‍රාශ්වාසය දිගයි කියලා දැනෙනවා, ආශ්වාසයට වැඩිය. මෙහෙම කරගෙන යනකොට සමහරලාට ඇඟේ එක සීතල කරන්ට් එකක් වගේ දෙයක් මුළු ඇඟේම සමහර තැන් වලින් පටන් අරගෙන මුළු ඇඟේම විහිදලා යනවා වගේ දැනෙනවා. ඒක ඇති වෙලා විහිදලා කිහිල්ල ටිකකින් ටික ටික නැති වෙලා යනවා. ඒක කීප සැරයක් මේ වගේ වෙලා තියෙනවා. පරයන්ක සිතුවිලි එනවා, ආවට වැඩි වෙලා තියෙන්නේ නැහැ, එහෙමම අපෝ යනවා. කොහොමද වහන්සේකින් දැනගන්න ඕනේ මේ
මම මේ කරගෙන යන විදිහ හරිද කොහොමද කියලා දැන් හොඳයි. යන විදිහ හොඳයි. ඒ කියන්නේ විස්තර කරපු අත්දැකීම් සෑහෙන ඉතින් භාවනාව හරහා මතුවෙන අත්දැකීම්. ඒ නිසා මොකක්වත් වෙනසක් කරන්නේ නැහැ. දිගට බහුලීකృత කරන්නේ නැහැ තියෙන්නේ. දිගට කරගෙන යන්න.
හොඳයි ස්වාමීන්
වහන්සේ. හොඳයි පෙරවන් සර්ණයි.
ඊළඟ දහම් ගැටළ සුරංගනීති ඉදිරිපත් කරන්නවා.
පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
මට දැනගන්න අවශ්‍යයි ශ්‍රද්ධාව වැඩි වෙන්න අපි මොකක්ද කරන්න ඕනේ කියන එක.
මම දන්න විදිහට පංච ඉන්ද්‍රිය පංච බලවල තියෙන සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන පහ ඒකට ඉන්ද්‍රියක් කියලා මම දන්නේ සතිය ඉන්ද්‍රියක් වෙන වෙලාවෙන් නම් ඒක ඇති වෙනකොට අපි ඇති බව දන්නවා බලයක් වෙනකොට ඒක ඇති බවත් නැති බවත් නැති වෙනකොට කම්පාවක් නැතුව ඉන්න ඕන කියන්නේ ඒක දන්නවා නමුත් මේ සද්ධාව දිනු කරගන්න කියලා කියනවා ඒක කොයි විදිහට ඒකට අනුග්‍රහ කරන්න ඕනද කියලා මට
හොඳයි. හොඳයි. එතනම දැන් තෙන්දී ශ්‍රද්ධාව කියන එකේ ආකාර කීපයක් ගන්න පුළුවන්. මුලින් තියෙන්නේ අමෝනිකා ශ්‍රද්ධා කියලා. අපි ඒ තරම් හේතු දන්නේ නැතුව, කාරණා දන්නේ නැතුව අපි නිකන් අදහන ගතියක් එතන තියෙනවා. අම්මලා ඒ දේවල් කරපු නිසා ඔන්න දරුවොත් කරනවා. ගුරුවරු ඒ නිසා කරපු නිසා ඔන්න ගෝලියොත් කරනවා. නමුත් කාරණා තේරුම් අරගෙන නෙමෙයි. එතන තියෙන්නේ අමෝනිකා ශ්‍රද්ධාව කියලා මේ ස්වභාවයක්. ඒක ඉතින් ඒ තරම්ම මේ හොඳ පදනමක් සහිත සද්දාවක් නෙමෙයි. හැබැයි ටික ටික ප්‍රඥාව දිනු කර කර දිගට ඉස්සරහට යනකොට එතකොට තමයි හේතු කාරණා වැටහෙන්නේ. එතකොට තමයි යාට ප්‍රත්‍යක්ෂණ වුණා පහළ වෙන්නේ. එතනට තියෙන්නේ ඕකප්පන සද්දාවක් කියලා තමයි පෙන්වන්නේ. එතන අන්න හොඳට තේරුම් ගිය ගතියක්. අවබෝධය මත පදනම් වෙච්ච සද්දාවක්. ධර්මයේ තුලින් බුදුන් දැකීමක්. තමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒකට තමයි ඇත්තටම අපි දැන් සුරංගනී මෑණියන්ගේ චරිතයත් එක්ක බලද්දි මම හිතනවා ඒ පැත්ත වටිනවා. එහෙම නැත්නම් අපි තවදුරටත් අර සාමාන්‍ය මේ අන්දමින් දේවල් කර කර අපිටම නිකන් මම මේ පහත් කළා කතා කරනවා නෙමෙයි. මේ චරිතයටයි මම මේ කතා කරන්නේ. ඒ අපි ගාව විවිධ චරිත තියෙනවා. ශ්‍රද්ධා චරිතය විශේෂයෙන්ම ඒ පින්කම් වලට යෙදීදී දේවල් කර කර පින්කම් කර කර පහන්පත්තු කර කර මල් පූජා කර කර කවි කිය කිය ගාථා කිය කිය සජ්ජායනා කර කර වන්දනාවේ යමින් ඉතින් ඒ විදිහට සෑහෙන කාලයක් ගත කරනවා. හැබැයි ප්‍රඥාව විතරක් වැඩි එක්කෙනා ඒ ඔක්කොම අවශ්‍ය නැහැ, එකක්වත් වැඩන්නේ නැහැ, ඒවා කිය කිය ඉතින් එයා ඒවා ඔක්කොම නිකන් පහත් කළා සලකන. ඉතින් මේ දෙකේ එක්තරාන්දමක සමබර වීමක් තමයි අවශ්‍ය වෙන්නේ. අපි අරවා හෙලා දකින්නෙත් නැහැ. හැබැයි ඒවා ඇතුළ ඒ වාටම වහල් වෙන්නේ නැහැ. අපි ඊට වඩා ගැඹුරා. ඊට වඩා ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න උත්සාහවන්ත වෙනවා. ඉබඳු ප්‍රත්‍යක්ෂ ඥානයක් මූලික කරගෙන තමයි අපි තුල ගැඹුරු ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ. ප්‍රත්‍යක්ෂ ඥානයක් මූලික කරගෙන තමයි අපි ගාව නොසැලෙන ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ. අන්නේ නොසැලෙන ශ්‍රද්ධාව තමයි අපි ඇති කරගන්න උත්සාහවන්ත විය යුත්තේ. ඉතින් ඒ නිසා මේ නොසැලෙන ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අපි දෙවි විපස්සනාවක් වැඩිය යුතුයි. ඒ විපස්සනාවකින් තොරව චුට්ටක් අමාරුයි මේ නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ඉතින් අනිත් පැත්තෙන් ඉතින් කියන්න පුළුවන් මේ ගමනේ වුණත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශ්‍රද්ධාව මෝණික කරගෙනම යන පිරිසකුත් තියෙනවා. ප්‍රඥාව මෝණික කරගෙන යන පිරිසකුත් තියෙනවා. ඒකයි අර ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා එමත් පෙන්නන්නේ. ඒ නිසා ශ්‍රද්ධානුසාරී කෙනා වුණත් තමන් තාම සාක්ෂාත් නොකර ඒ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය වගේ විපස්සනාවක් මූලික කරගෙන තමයි ආශ්‍රද්ධාවක් පවත්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනේ මූලික කරගෙනයි ශ්‍රද්ධාවක් පවත්ලා තියෙන්නේ. ඒ නිසා අපි නිකාං අර බොළඳ මට්ටමකින් යනවා වෙනුවට ටිකක් ඊට වඩා ප්‍රඥාව මූලික කරගෙන ශ්‍රද්ධාවක් දියුණු කරන්නේ කොහොමද කියන තත්ත්වයෙන් තමයි යන්න තියෙන්නේ.
තෙරුවන් සරණයි. අවසරයි ගෞතම ස්වාමීන් වහන්සේ. මගේ ප්‍රශ්නය භාවනාවට සම්බන්ධව, කායානුපස්සනාවට සම්බන්ධව, විශේෂයෙන්ම ආනාපාන සති භාවනාවට. දැන් අපේ ස්වාමීන් වහන්සේ කායානුපස්සනාවේ අරමුණ මේ රූපයෙන් අපි රූපය පිළිසිඳ දැකලා රූපයෙන් වෙන්වීමයි, රූපයයි නාමයයි වෙන් කර ගැනීමයි කියලා මට තේරෙනවා. එතනදී ස්වාමීන් වහන්සේ දැන් මෙතන අපි සබ්බකාය පටිසංවේදී පස්සම්බයං කාය සංඛාරං කියන තැනට යනකම් එක සමාධියකට මේ කායානුපස්සනාවේ ආනාපාන සති භාවනාවේ වෙනවා කියලා තේරෙනවා. ඊට පස්සේ අර ඉති අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියන තැන ඉඳන් විපස්සනාවට යොමු වෙන බවක් තේරෙනවා අපේ ස්වාමීන් වහන්සේ. එතකොට ඊට පස්සේ අර සමුදය දැන් මම මේ කතා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ මේ කියනවනේ ආනාපාන සතියෙම දිගටම මේ සතර සතිපට්ඨානයේ කෙලවරටම යනකම් විපස්සනා කරන්න මේ ආනාපාන සති භාවනාව භාවනාවෙන් පුළුවන් කියලා. එතකොට ඒ පැත්තෙන් බලලා එතකොට ඊට පස්සේ අර සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියලා එතන ඉඳන් අත්තිකායෝතිවා පනස්ස සති පච්චපට්ඨා හෝති කියලා ඒ විදිහටම විපස්සනා කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මේ තත්වයට එනකොට දැන් ආනාපාන සතිය ඒ එක්තරා කයක් කියන විදිහට අරගෙන අර ශරීරයේ කියන එක තමන්ගේ ශරීරයේ කියන එක නදෙනීය අවස්ථාවේ මේ ආනාපාන සතියටම විතරක් හිත දෙලා දැන් අර මුලදී හැමතිස්සෙම ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි කිව්වට අන්තර ඉති අජත්තං වා කායේ කායානුපස්සී කියන තැනදී ආශ්වාස ප්‍රාශ්වාසයක් ගැන සඳහන් වෙන්නේ නැහැ නේ අපේ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ දැන් මෙතනදී ඇතිවෙන ධාතු වල ඇතිවීම නැතිවීම බලලා ඊට පස්සේ අර ස්පර්ශයන්ගේ ස්පර්ශයේ ඇතිවීම නැතිවීම බලලා ඒ විදිහටද අර උදේවැය මේ ඥානයේ වඩා ගන්න කියන එක තමයි ස්වාමීන් වහන්සේ මට අවවාදයක් ඇටියට වහන්සේකින් දැනගන්න ඕනේ කෙරුවා තමයි.
හොඳයි. ආනාපාන සතියේ කායනුපස්සනා කොටසදී උදේවැය බලන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ අහන්නේ. එහෙම කිව්වොත් හරිනේ.
හරි. හරි.
හොඳයි. ඒ ඇත්තටම දැන් ඒක يعني ටිකක් ඉතින් අපි තුල සෑහෙන සූක්ෂම වශයෙන් ගොඩනැගිච්ච සමාධියක් අවශ්‍ය වෙනවා. මොකද ආනාපානය කියන අරමුණ බොහොම සූක්ෂමයි. දැන් අපේ කයේ දැනෙන වේදනාවක් වගේ දෙයක් කයේ දැනෙන බොහොම රළු මට්ටමේ ධාතු ලක්ෂණයක් ගත්තොත් ඒක ටිකක් සරලයි. ඒක භාෂාවේ හඳුනගන්න. නමුත් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පොඩ්ඩක් ඉතින් උදේවය වට්ටමකට ගන්න අපහසු වෙන්න පුළුවන් හැබැයි බැරි නැහැ. දැන් උදාහරණයක් වශයෙන් මුලදී අපි තේරුම් ගන්නේ ඔන්න ආශ්වාසය සිද්ධ වෙනවා ප්‍රශ්වාසය සිද්ධ වෙනවා කියලා. තාම ඉතින් අපි ඉන්නේ සම්මුතියක. ඉතින් අපිට පුළුවන් ඕනනම් ওই සම්මුතියේත් පුළුවන් ඇතිවීම නැතිවීම තේරුම් ගන්න ඔන්න ආශ්වාසයක් ඇති වුණා නැති වුණා ඔන්න ප්‍රශ්වාසයක් ඇති වුණා නැති වුණා කියලා. නමුත් ඒක පිරිසුදු උදේවයක් නෙමෙයි. දැන් අපි හැබැයි දිගට කරගෙන යනකොට එයා නිකන් දැන් එයාට නම් කරන්න බැරි තරම් එයාට තේරෙන දැන් නිකන් මොකද්ද දැනීමක් තියෙනවා මේක ආශ්වාසයද ප්‍රශ්වාසයද කියලා වෙන් කරගන්න බැරි තරම් දැන් සූක්ෂම වෙලා දැන් ආනාපාන සතිය වඩනකොට ඔය වගේ අර ආශ්වාසයයි ප්‍රශ්වාසයයි වෙන් කරගන්න බැරි තරමට සූක්ෂම වෙන මට්ටම් එන්න ඉඩ තියෙනවා දැන් ඒ බඳු මට්ටමකදී මොකද කරන්න තියෙන්නේ එයාට තියෙන මොකද්ද දැනීමක් තියෙනවා හැබැයි මේ දැනීම ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය නිසා සිද්ධ වෙච්ච බව දන්නවා කෙස්ලංගරල්ලා මේ නාසිකාග්‍රේ ස්පර්ශ වීම නිසා ප්‍රමගිච්ච දැනීමක්. හැබැයි ආන වෙන් කරගන්න බෑ මෙතන මේක ආශ්වාසය නිසාද ප්‍රශ්වාසය නිසාද කියලාත් වෙන් කරගන්න බෑ ඒ තරමට සූක්ෂමයි. දැන් මේ හටගත්ත දැනීම කොහොමද එනම් අපිට අරගන්න පුළුවන් පිරිසුදු විපස්සනාවකට උද්‍යව්‍ය ඥානයක් දක්වා දැන් මෙතන මේ දැනීම හටගන්නා ස්වභාවයක් දැනීම අවසන් වෙන ස්වභාවයක්. දැනීම බොහොම ශරබංගුර ස්වභාවයක්. ඒ දැනීම බොහොම සූක්ෂමයි. ඒ දැනීම හරිම කුංචි කාලයකටයි සිද්ධ වෙන්නේ. ඒක හත ගන්නවා ඒක නැති වෙනවා. ඒක හත ගන්නවා ඒක නැති වෙනවා. කියලා ඔන්නේ වගේ සූක්ෂම මට්ටමකින් දරගන්න පුළුවන් නම් ඒතොර ආනාපාන සතිය පදනම් කරගත්ත, කායනුපස්සනාව පදනම් කරගත්ත, සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියන මට්ටමක් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි එතෙන්දී ඒ වගේ මට්ටමකට එනකොට මේ ආශ්වාසය දීර්ඝ කාලයක් තිස්සේ දැනෙන එකක් නෙමෙයි. ඒක කැඩි කැඩි කුඩා කුඩා දැනීම් ගණනාවක් වශයෙන් දැනෙන්නේ තියෙනවා. හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, මට අන්මුත් කරගන්න බැරිද?
හරි, කියන්න.
මට තේරුණා ස්වාමීන් වහන්සේ, මම ආලයක් කිච්චේ ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු කරනවා පුදා කාලේ ඉඳන්ම.
ඔව්. එහෙන් නැතුව ගියාම
දැන්
එනවා දැන් එනවා එනවා මෙහෙ ටිකක් වහිනවා මේ ඒකයි මම
ධම්ම
ඔව් කියන්නේ
කුඩා කාලේ ඉඳන්ම ස්වාමීන් වහන්සේ මම මේ ආනාපාන සති භාවනාව පුරුදු කරලා කරපු නිසා මට මේ විදිහට දැනුම් දී ආනාපාන සතියට අවබෝධය යොමු විදිහට සූම් මතිය අවස්ථාවේ විදිහට බලන්න දැන්
අනිවාර්යයෙන්ම මොකද කියන්නේ ඔතන අපි බොහොම සූක්ෂම නුවණක් නේ අවදි වෙන්නේ දැන් මේ කය මූලික කරගත්ත කය ප්‍රතිබද්ධ යම් අරමුණක් තියෙනවා ඒ අරමුණ බොහොම සූක්ෂමව අපි පැත්තකට වෙලා ඉඳගෙන එයාගේ ක්‍රියාකලාපේ තේරුම් ගන්න. ඒක බොහොම සූක්ෂම දැනීමක්. ඒ දැනීම හැසිරෙන්නේ කොහොමද? ඒ දැනීම ක්ෂණභංගුර භාවයකට අනිත්‍ය ස්වභාවයට ලක් වෙන්නේ කොහොමද? ඒක යාම පෙන්වලා දෙන්නේ. අතු මේ අපි ආරෝපණය කරනවා නෙමෙයි අපි අතින් දාන දරුමක් නෙමෙයි. එයා හැසිරෙන ආකාරය මනාව දැකීම තුලින් ඇති කරගන්න අවබෝධයක්. ඒකයි ප්‍රත්‍යක්ෂ නුණක් කියලා කියන්නේ මේක අපි පොතෙන් ගත්ත ණයට ගත්ත කොපි කරගත්ත දැනුමක් නෙවෙයි.
ඒක
තමයි දැන් ඔය අපි සතිපට්ඨානේ ඔය කතා කරන්නේම ඔය උදේවයි තමයි. දැන් සතිපට්ඨාන සූත්‍රයම තමයි ඕකට වටින්නේ. මොකද බොහොම පිරිසිදුව සමුදේ ධම්මානුපස්සේවා, වය ධම්මානුපස්සේවා, සමුදේ වය ධම්මානුපස්සේවා කියලා ඒ ලස්සනට ඒ විපස්සනා කොටස හැම කර්මස්ථානයක් ගානේම කුළු ගන්නවා තියෙනවා. මතක් කරලා තියෙනවා. ඒ නිසා උදේවයි දැකීමක් එතන තියෙනවා. සතිපට්ඨාන සූත්‍රයම තමයි අතරම් මට නම් හිතෙන්නේ ඔය කාරණා ඔය තරම් පිරිසිදුව මේ අපිට තේරුම් ගන්න පුළුවන් මට්ටමකින් තියෙන.
එහෙමයි සම්මාසයෙන් සමහර අය ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ දැන් මොකක්ද ඇත්තටම උදේ කියන්නේ මොකක්ද ඇත්තටම රැය කියන්නේ කියන එක. ඒක දැන් භාවනා වඩන කෙනෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් නමුත් තාම ඒ තත්ත්වයට ආපු නැති කෙනෙකුට විස්තර කරලා දෙන්න
ලේසි නෑ.
ලේසි නෑ.
ඔව්. ඒක ඇත්ත. මොකද ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. අපි ඇපල් කෑල්ලක් කන්නේ නැතුව ඇපල් වල රස ගැන අපි තර්ක කරනවා. ඉතින් අපි පොත්පත් වලින් බලනවා මේකේ සංයුතිය ගැන ඉගෙන ගන්නවා, බර ගැන ඉගෙන ගන්නවා, කුද්ධිත නාමය ගැන ඉගෙන ගන්නවා, নানা ප්‍රකාර දේවල් ඉගෙනගෙන අපි ඒවා ගැන තර්ක කරනවා. ඉතින් අපි අතට අරගෙන ඇපල් කෑල්ලක් කාලා ඒක රස බලන්නේ නැහැ. ඒක ප්‍රශ්න තමයි හොඳ දෙයක් තියෙන.
එහෙමයි ස්වාමීනි.
බොහොම පින්න වාසිය.
දැන් එතන ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ප්‍රපංචය වෙන්නේ මේ අවිද්‍යාව එකතු වුණාම
අනිවාර්යයෙන්
නේද කියලා මට අහන්න
හුඟක් තියෙනවා ඒක තමයි අවිද්‍යාව තණ්හාව ඉතින් ඔක්කොම ඉතින් බලපානවා
දැන් එහෙම නැත්නම් ඔය රහතන් වහන්සේලාත් හිතනවනේ මේ ඒ වටේ ප්‍රපංච කියන්නේ නෑනේ සංසාරය.
ඔව්. එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ උතන අර හිත විසින්ම කෙලස්තල මුළු ගැන්වීම නැහැ කෙලස්තල පණ ගැන්වීම නිසා හිතේ තියෙන පුරුදු පණ ගැන්වීම නිසා අපේ පාලණයෙන් තොරව කරන ඕනෑමට වඩා හිතීමක් කියලා කියන්න පුළුවන්. ඔව්.
ඇහෙන්නේ
නැද්ද?
දැන් අදන් නම් ඇහෙනවා.
හරි. ඒ කියන්නේ මේ රහතන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් අපිට කියන්න වෙන්නේ උන්වහන්සේලාට ඉතින් හිතනවා ඇති. නමුත් ඒක උන්වහන්සේලාගේ පාලනය යටතේ. ඒ කියන්නේ උන්වහන්සේට අදාළ වෙලාවට හිතනවා ඇති ඉතින්. අපිටම රූපයක් බලනවා ඇති ඉතින් අදාළ වෙලාවට කරන්න අවශ්‍ය වෙලාවට. නමුත් අර ඒක තුළින් ගොඩනගාගත්ත වටවලල්ලේ යමක් ඒකට අහු වෙච්ච ගතියක් වහල් වෙච්ච ගතියක් උන්වහන්සේට ගාව නැහැ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර ප්‍රසන්න මහත්තයා කිව්ව ඒ වගේ අපි මේ විදිහට ධර්මාගේ අනුකූල දැන් ඒ ප්‍රඥාව දිනු වෙනකොට දැන් මේක උදේවයක් හරි භංගයක් මිසක් මෙතන දෙයක් පුද්ගලෙක් නැහැ කියලා තේරුම තියනවනේ. එතකොට එතකට අවිද්‍යාවක් නැහැ. ඒ වුණාට දැන් කල්පනා කළත් මේ හේතු දෙක එකතු වෙලා හේතු නැති වෙනකොට ඇති වෙන දෙයක් බව දැනගෙන කල්පනා කරාම ඒ ප්‍රපංචයේ නිදනවන්නේ සංඝාංශ.
ඔව් එහෙමත් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තරම විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි නුවණ පාවිච්චි කළා දැන් අපිට ඔන්න ගොඩ නැගීගෙන යනවා යම්සි ප්‍රපංචයක්. ඒ ප්‍රපංචයට විරුද්ධව යම්සි ප්‍රතිවිරුද්ධ මේ ප්‍රඥාවක් ගොඩ ගන්න පුළුවන් වෙන තර්කයක් අනුසාරයෙන් උන. ඒක තමයි නේතම්මම නේසෝහාමස්මි නේසෝ අත්තා කියලා අර එය මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි එහෙම කියලා අර ප්‍රතිවෘත තර්කයක් ගොඩ නගලත් ඒක නිෂ්ප්‍රභා කරන්න පුළුවන්. මොකද එක පැත්තකින් අපේ පුරුද්දට අපි මෙතන කතන්දර ගොත ගොතා ප්‍රපංච කර කර ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒක ඔන්න සතියෙන් පෙන්නලා දෙනවා මෙන්න මෙයා ආයෙත් අර වැරදි පාරේ යන්න හදනවා කියලා. අපි ඉක්මනටම තේරුම් ගත්ත කාරණා මත පදනම් වෙලා අපි ප්‍රතිවෘද්ධ බලයක් ගොඩනගනවා. මේවා එකක්වත් මට අදාළ නෑ, මේවා එකක්වත් මම නෙමෙයි, මේ එකක්වත් මගේ නෙමෙයි කියලා එතනින් අර ගොඩ නැගීගෙන ආපු ප්‍රපංච නිෂ්ප්‍රභා වෙලා යනවා. ඒකත් තවත් ක්‍රමයක්. අයියෝ
ස්වාමීනා
සුබෝකේ. හොඳයි.
ඊළඟට අපිට
ඇතුළු නිශාන්තික දුක්පත් කරන්න
පුළුවන්. ඔව් කියන්න.
වන්දනා මාගේ කමතා මාතා ගුරු කීමේකට මේ ඉතිරිලා තනන්ත.
ඔව්.
ඒ වාස්තවද වැඩසටහන ඉදිරිපත් කරන්න මම සදාන් කළා තිබුණා.
හරි.
මම ඊමේල් කරපු සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරලා තමයි මම සදාන්
කළා. කෙටියෙන් කියන්න බලන්න නම් හොඳයි සාරාංශය.
සාරාංශ මම මේ දවස්වල අනිශ්චිත තත්ත්වේ තමා පවත්වාගෙන යන්නේ සාරාංශ.
හරි.
දැන් ඉතින් සාරාංශ මම ආනාපානසතිය දැන් මට සාමාන්‍ය ඇස්තික මම අරගෙන තමයි කරන්නේ සානංශ.
හහ්.
ඇස් දෙක වහගෙන කරද්දී සානංශ මම දැකපු මේ ළහරි කියන මට අර ඇස් දෙක අරගෙන කරද්දී සානංශ මට ඇස් දෙක පීවෙන ගැටියක් ඇවිල්ලා මම ඇස් දෙක පියාගෙන මම ආයෙ කරන්න ගත්තාම සානංශ මම ලොකු ගැඹුරු තත්යකට ආපෝ ගියා සානංශ. ඉතින්දි මට අර අත සොරව ගන්නවත් කකුල සොරව ගන්නවත් ඇස් අරගන්නවත් බැරි තත්යකට ගියා. මේ ඒක සානංශ සාමාන්‍යයෙන් අනිච්චි ස්වභාවයේ
ඒ නිසා ඇති වෙන සත්‍යයත් නැත්නම් ගැඹුරු සමාධියක් නිසා දෙක ඇති වෙන සංසය. ඔව් මෙහෙමයි. දැන් අනිසිත ස්වභාවයේ උනත් අපිට පොඩ්ඩක් ඔය සමාධිය උනත් පුරුදු කරන සිද්ධ වෙනවා යම් පමණකට. කියන්නේ දැන් අපි කිසිවක් ඇසුරු නොවන තත්ත්වයට පත් වුණාට පස්සේ අපි ඒකේ විනාඩි 5ක් ඉන්න පුළුවන් කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකේ විනාඩි 10ක් ඉන්න පුළුවන් කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විනාඩි 20ක් ඉන්න පුළුවන් කියන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක පොඩ පොඩ වර්ධනය වෙන්න ඉඩ සලස්සනවා. අපි එහෙම වර්ධනය කරද්දී ඊට පස්සේ සමාධියක් පැත්තට පෙරලෙන්න පුළුවන්. අපි ඒකට සාමාන්‍ය අනිමිත් සමාධියක් කියනවා, ශුන්‍යත සමාධියක් කියනවා, ඒ වගේ නම් කියනවා. ඉතින් එතකොට ඒ සමාධිය හොඳට ප්‍රගුණ කරද්දී තමයි පස්සේ අපිට පුළුවන් ඔන්න දැන් නම් මේ සමාධිය අනිවාර්යෙන් දන්නවා මෙයා මේ විදිහට වැඩ ගන්නවා කියලා. පස්සේ ඒක නොගැඹුරු කරමින් අනිත් පැත්තට යන්න ගන්න. ඒ කියන්නේ මුලදී අපි ඉස්සෙල්ලා මේ සමාධිය හැදෙන්න ඉඩ සලස්සනවා. හොඳට ඒක හදා ගන්නවා. ඊට පස්සේ පොඩ කැඩෙන්න ඉඩ හරි. චොන්න වගේ වැඩක් යන්නේ. ඒ නිසා එකපාර දැන් අපි මේක හදන්නත් කලින් හදන්න නොදී ඉන්න එපා.
සනන්ස මම අවුරුදු 3 ගණන් විතර භාවනා කරන සනන්ස මම දැන් යනචිත ස්වභාවයට මේ ආවට පස්සේ සනන්ස මම සක්මනේ විතරමයි කරන්නේ සනන්ස බොහන්සේගේ දේශනා සම්බන්ධීද මම දැන් රාජකාරී ඉන්නේ සනන්ස අර නිදාස් අවස්ථාවක් උදාගන්නාම මම නිකම්ම සනන්ස ආනාපානසතිය වැටෙනවා
හරි
ඒ අවස්ථාවේදී සනන්ස තමයි මම ඒ අධ්‍යක්ෂින් දැක්කේ සනන්ස මම වෙනම පරියන්කයක් කියලා වෙනම කාලයක් හදාගෙන යෙදින්නේ සනන්ස
හරි එතකොට සක්මනේදී මොකද්ද උනේ
සක්මනේ සානංශ මම දැන් අන්තිමේට කරේ සානංශ මම දැන් කල්යන මුද්ද සානංශ නම මට සක්මනේ මම ආනාපාන සතිය වඩන්න කියලා කිව්ව සානංශ මම ආනාපාන සතියත් වැඩව සානංශ ආනාපාන සතියත් අර මුලින්ම වැඩදී මට හුස්ම රැල්ලට ඇසතිය යනකොටම ඇස් දෙක පිය වෙන ගතිය තිබ්බා සානංශ ඊට පස්සේ අමාරුවෙන් මම මේ හුස්ම රැල්ලට ආවා ඊට පස්සේ සානංශ හුස්ම රැල්ලත් මට අර පරියන්කේදී වගේම හුස්ම රැල්ල සේව වෙලා ගිහින්ලා අර කය නැති වෙන තත්ත්වෙටම ස්පර්ශය නොදෙන තත්ත්වෙටම අවසානංශ එතකොට කය දිහා මේ කය යනවා සානංශ මම මේ කය දිහා බලාගෙන ඉන්න ස්වභාවයක් විතරයි මට හිතුනේ ඒ වගේ තත්ත්වයක් තමයි සානංශ තියෙන්නේ දැන් මට සාමාන්‍යයෙන් අර සක්මන පය භාගයක් වගේ කරනකොට සානංශ ඇස් පී වෙන ගතියක් ඒ වගේ වෙනවා සානංශ ඒක නිසා සාමාන්‍යයෙන් මම දැනට පය භාගයක් විතරයි තමයි සක්මන කරන්නේ
එතෙන්දී මහත්ය ඔය කරලා තියෙන ක්‍රමයට මේ විපස්සනාවක් නෙමෙයි වැඩෙන්නේ. ඔය තියලා ඔය කරන ක්‍රමයට වැඩෙන්නේ සමතයක්. මොකද අපි සක්මනේදී ආනාපාන සතියේ හිත තියලා තියෙන්නේ. ඒකට ආනාපාන සතිය දෙපැත්තටම අපි අරගෙන යනවා. එක පැත්තකින් සමතේ දියුණු කරනවා, තවත් පැත්තකින් අවශ්‍ය නම් අපි ඒක හරව ගන්න පුළුවන් විපස්සනාව. ඒ නිසා දැන් ඔය කරලා තියෙන ක්‍රමයට නම් සෑහෙන සමතේ පැත්ත තමයි දියුණු වෙන්නේ. හිතේ ඒකාග්‍රතාවයක් සමාධියක් තමයි වැඩෙන්නේ. ඒ සමාධිය කියන එක අනිශ්චිතතාවය නෙමෙයි. තේ සමාධියක් කියලා කියන එක සාමාන්‍ය සමාධියක තියෙන සමත ලක්ෂණ. අරමුණක් ඇසුරු කරමින් වෙන වෙන අරමුණු වල නොයා සිටමින් එක අරමුණක් ඇසුරු කරමින් ඉන්න ගතිය තමයි තියෙන්නේ. අපි දුමු ආනාපාන සතියේදී මුල් කාලේදී ආස්වාස ප්‍රස්වාසයේ හිත ඇසුරු කරනවා. ඊට පස්සේ අපි නිරන්තරයෙන්ම ආස්වාසයට ප්‍රස්වාසයට හිත නංවනවා. කාලාන්තරයක් තිස්සේ ඔහොම කරන්න කරන්න එයා දැන් වෙන අරමුණකට යන්නේ නැහැ. හොඳට ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියේම ඉන්න පටන් ගන්නවා. ජීතනක් තියෙන සමාධියක්. ඉතින් ඕක තව වර්ධනය වුණාට පස්සේ ඔන්න ආස්වාද ප්‍රසවාසයේ නිකන් දුර්වල වෙලා ගෙහින්දා හිත සමාධිමත් වෙනවා. ඉතින් ඔතනම තියෙන සමාධියක්. ඉතින් මෙතන තාම ප්‍රඥාවක් අපි එකතු කරගෙන නැහැ. ඉතින් ප්‍රඥාවක් එකතු කරගන්න අවශ්‍ය නම් ඒක තමයි අර මහතේ නැගුවේ කොහොමද මෙතන සමුදේ පක්ෂයක් උදේවාය පක්ෂයක් තේරුම් ගන්න. සමුදේ වාය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කෙනෙක් අපි කොහොමද මෙතෙන්ට දාගන්නේ? ඉතින් එතකොට තමයි අපි මේ සමාධිය නෙමෙයි එහෙමනම් එතෙන්දී මූලික කරගන්නේ. අපි මූලික කරගන්නේ සතියයි ප්‍රඥාවයි. සතියයි සම්පජඤ්ඤයයි. ඉතින් එතකොට යා බලනවා මේ ආසස ප්‍රසවාසයේ තියෙනවා ඇතින්න තියෙන ස්වභාවයක්. ඒකත් තව එහාට ගිහිල්ලා දැන් හුදු දැනීම් ස්වභාවයක් තියෙනවා මේක ආස්වාසිත ප්‍රසවාසිත කියලා වෙන් කරගන්න බෑ. මේ දැනීම් ස්වභාවයේ හට ගැනීමක් අවසන් වීමක් හට ගැනීමක් අවසන් වීමක් තියෙනවා. දැන් වොන්න අපි හැරෙනවා විපස්සනා. ඒ වගේ ගමනක් ගිහිල්ලා තමයි අනිශ්චිත ස්වභාවයක් ගොඩනැගෙන්නේ. ඒ නිසා මහත්යා කරන විස්තරයට අනුව මට හරියට නිශ්චය කරන්න අමාරුයි මේ සමතේකින් ආපු සමාධියක්ද නැත්නම් විපස්සනාවක් හරහා ගිහිල්ලා ආපු සමාධියක්ද කියලා.
මම පරයන්කේ දසනංශ බුහන්සේ විස්තර කරපු ලක්ෂණ ටික ඔක්කොම දැක්ක සානංශ.
හරි.
ඒක ආයේ අඳුරු ස්වභාවයකට ගියාට සානංශ අද අර අපි මම භාවනායේදී පරයන්කේදී මට කිසිම සිතුවිල්ලක් එන්නේ නැති නිකන් අර ලොකුම මුකුත් වෙන්නේ නැති තත්ත්වයක් තිබ්බ සානංශ මට පැයක් තහමාරක් දෙකක් වුණත් ඉන්න පුළුවන්.
හරි.
ඒ තත්ත්වෙ මුකුත් නැති නිසා තමයි සානංශ මම ඊට පස්සේ පරයන්කේ අයින් වෙලා සක්මන විතරක් වඩන්න ගත්තේ. එතකොට සක්මනේ සානංශ මට අර ස්පර්ශය නැතිනිලා කකුලේ දැනෙන
දේවලු හැමදේම දැනන සානංශ. ඔව් අන්නේ දැනීම් අන්නේ දැනීම් දැනගනිමින් ඒ දැනීම් වලට අත් වෙන ඉරණම තේරුම් ගනිමින් ඒවා හැසිරෙන ආකාරය තේරුම් ගනිමින් ඉන්න අවස්ථාවේදී තමයි අපේ හිත අනිශ්චිත වෙන්නේ. එහෙමනම් පිරිසුදු කියන්න පුළුවන් මෙතන බොහොම පිරිසුදුව හරහා මේ විපස්සනාව හරහා ගොඩනැගිච්ච අතහැරීමක් සිවක් ඇසුරු නොකරන ස්වභාවයක් තියෙනවා කියලා. ඒ විදිහට නම් අත්දැකේ නිවැරදි.
හොඳයි
සනස්. හොඳයි. තරවන් සනස්.
ඊළඟට අහම් ගැටලුව චිත්ත හිත්‍යානස මහතිරි කොට කරන්න පුළුවන්.
අර ඉස්සරහම ඉඳගත්තහම මම දැන් මෙතනට හිත යොමු කරාම ඉක්මනටම ඔය අනිශ්චිත තැනට වැටෙනවා. එක සිතින් එකදී තම චක්‍ර ගොඩාක් කැරකෙනවා සංහංශ. ඒ පුත් නොදැනෙන තැන කොච්චර වෙලා ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. මට වාර ගොඩක් ගණක් වැටෙනවා. එතනින් අවදි වෙනකොට ආනාපානෙට තමයි අවදි වෙන්නේ. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ කෙලින්ම අවදි වුණාම මෛත්‍රියට වැටෙනවා. එතකොට එක එක්කෙනා අරමුණු වෙලා මෛත්‍රී කරන එකක් වෙනවා. සමහර වෙලාවට අවදි වුණාම අර තේරෙනවා මේ පදුච්ච මනස තේරෙනවා. ඒකෙදි සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ ටිකක් අර ප්‍රපංච වෙන ගතියක් තියෙනවා. එතකොට දැන් මේ මොකද්ද මේ මෙතන තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන එක පදුච්ච මනසින්ම ආවහම මට දැන් ඒ පුද්ගලයා ගැන මොකද්ද මට තියෙන ප්‍රශ්නේ කියලා වගේ එහෙම ටිකක් ප්‍රපංච වෙනවා. ටික වෙලාවකින් මේ පදුච්ච මනස කියලා වදා ගත්තහම මේක නැතුව යනවා. හැබැයි කියන් පාරෙන්කින් නැගිට්ටයින් පස්සේ දැන් මට හිතා ගන්න බැහැ මොකද එතන ඇති වෙච්ච ප්‍රශ්නේ කියලා වගේ. ඊට පස්සේ ටිකක් ප්‍රපංච වෙන ගතිය තියෙනවා. මට ස්වාමීන් වහන්සේ අනිත් එක තේරුනේ දැන් අර අනිශ්චිත දැන ඉඳලා අවදි වුණාම කෙලින්ම මෛත්‍රියට වැටුණාම අර එක එක්කෙනා අරමුණු වෙලා කරනකොට එතෙන්දී ආයි අර එකපාරට මමයා හැදෙනවා කියන එක පේනවා. මමයා නැතුව හිටිය තැන ඉඳලා ඒක ඉන්නේ ඒ දෙකනගේ එකනට යනකොට ඉන්නේ මමයා ලොකු වෙනවා කියන එක දැනෙනවා.
ඔව් අනිත් එක අපේ අනිශ්චිත ස්වභාවයේ යන්නේ විපස්සනාව. එතන සත්පුද්ගල භාවයකින් තොරව යන්නේ. ඉතින් එතනක ඉඳලා ආයි මෛත්‍රියක් පටන් ගන්නවා කියන්නේ සත්පුද්ගල භාවයක් ඇඳගෙන අපි අර හොදලා ගත්ත එක ආයි මඩේ දැම්මා වගේ වැඩක්.
ඒක තමයි සංසයක ඉබේටම වෙනවා. එතකොට හඳුනාගත්තාම හිතලා නවත්තනවාද කියන එක තමයි.
ඔව් හිතලා නවත්තන්න වෙන්නේ. හිතලා නවත්තන්න වෙනවා. දැන් අපි දැන් ඔය කතා කරන්නේ පිරිසුදු අනිශ්චිත භාවයක් නම් ඒක අර මං කලින් මහත්යට විස්තර කරා වගේ කායानुපස්සනාවක් මූලික වෙලා හෝ වේදනානුපස්සනාවක් මූලික වෙලා හෝ චිත්තානුපස්සනාවක් මූලික වෙලා හෝ හොඳට ඒ යම් කිසි සංකත ධර්මතාවයක ඇතේම් නැතිව ස්වභාවයක් දැකලා ඒ බඳු විපස්සනාවක් වැඩිලා තමයි අනිශ්චිත භාවයට යන්නේ. ඉතින් එතන සත්‍යේ පුජ්‍යලේක් මමෙක් නැතිව කොහොම පිරිසුදු ස්වභාවයක් අනිශ්චිත භාවයක් කිසිවක් උපාදාන නොකිරීමක් තමයි ඉතින් එතන පවත්තන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් එළියට ආපු ගමන් ආයෙත් නිදුක් වෙම්මා කියලා මමෙක් අල්ලා ගැනීම හෝ තව කෙනෙක්ගේ බුද්ධල නාමයක් මූලික කරගෙන හෝ අපි මෛත්‍රියක් වඩන එක සුදුසු නැහැ.
ඒක ඉබේටම සංඝාසය අවදි වෙනකොට එතනට වැටෙන්නේ.
ඒකට ඒක පරණ පුරුද්දක් වෙන්න පුළුවන්. ඒක වළක්වන්න වෙනවා. ඒක කඩන්න සිද්ධ වෙනවා මේ පුරුද්ද. ඒ පුරුද්ද කඩන්න වෙනවා.
ඒක තමයි සංඝාසය මෛත්‍රිය නිසා හිතනවනේ දැන් මෛත්‍රියක් කරනකොට මේකත් වැරදිද කියලා හිතුණාට එතන මමයා වැඩෙන බවක් හොඳටම තේරෙනවා.
ඔව්. ඒක තමයි.
කරගෙන යනකොට.
ඔව්. ඒ මේ කියන්නේ කොහොමත් විපස්සනාවට මෛත්‍රිය එකතු කරනවා නම් එතෙන්දී යන්න වෙන්නේ මෛත්‍රී මෙත්තා චේතෝ විමුක්ති පැත්තකට යන්න තියෙන්නේ. එතන සත්පුද්ගල භාවය අභිභවා ගෙහිලා ඒ හාත්පස පැතිරෙන මෛත්‍රිය. එක්කෙනෙක් පුජ්‍යලයක් මමෙක් පදනම් කරගෙන නෙමෙයි හාත්පස පැතිරෙන මෛත්‍රී ස්වභාවය. ඒ බඳු මෛත්‍රී ස්වභාවයක් මූලික කරගෙන විපස්සනා වඩන්න පුළුවන්. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙත්තා සහගත සූත්‍රයේදී. මෙත්තා සහගතේන සති සම්බොජ්ජංගම් භාවේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සත් පරිණාම. ඔය විදිහට දේශනා කළා තියෙනවා. කියන්නේ මෛත්‍රී සහගත පදනමක් තියෙනවා. හැබැයි එතන සත්පුජ්ජන භාවයක් කියන කතාවක් නැහැ. එතන තියෙන්නේ අර මෛත්‍රී ආකල්පයක්. ඒබඳු මෛත්‍රී ආකල්පයක ඉඳගෙන තව දුරටත් සතිය දියුණු කරනවා, සම්මවිචේ දියුණු කරනවා, ඒ විදිහට අර බොජ්ජංග ධර්ම දියුණු කරගෙන යනවා. ඒක නිවැරදි. දැන් මෙතන වෙන්නේ අපි ඉඳලා තියෙන්නේ අනිශ්චිත ස්වභාවයක. ඒකෙන් ආපු ගමන් ඔන්න ආයෙත් අපි දුමු නිකන් මම මේ උදාහරණයට කියන්නේ මගේ දරුවා මගේ පුතා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කියනවා නම් එතන තියෙන්නේ අපි ආයෙ ඉතින් මේ වැඩක පැත්තකට ආවේ.
ඒකෙන් සෝන්සර දැන් අසනීපෙන් ඉන්න කීප දෙනෙක්ව හැම එක එක දිගට මතක් වෙලා ඒගොල්ලන්ට මෛත්‍රී කිරීමක් කරන්නේ. මම සාමාන්‍ය මෛත්‍රී චරිතෙකුත් නෙමෙයි, මෛත්‍රී ලුකුවට වඩන කෙනෙකුත් නෙමෙයි. චතුරාර්යයේ ඉස්සෙල්ලම හැලුනේ මෛත්‍රී. ඉතින් මටත් තේරෙන්නේ නැහැ කොහොමද අතන ඉඳලා මෙතනට වැටෙන්නේ කියන එක. ඉතින් අර මෛත්‍රී නිසා හිතාගන්න
ඒක ඒක ඕනනම් එහෙම වැටෙනවා නම් ඒ පුජ්‍යල භාවය වෙනුවට නිකන් ඒ මේ මෛත්‍රී සහගත ස්වභාවය විතරක් තියාගෙන ඉන්න. අර කුජලයෙන් දාන්න යන්න එපා. එතකොට නිකන් අර හොදලා වැඩේ දැමුවා වගේ වැඩක් වෙන්නේ.
එහෙමයි සමහරවිට. ඒක තමයි මට හිතාගන්න බැරුනේ. මම මෙයා වැඩෙන බවත් පෙනිපෙනී ඇයි මම මේක කරන්නේ කියලා හිතුණා ඒ වෙලාවේ.
එහෙමයි
සමහරවිට.
හොඳයි හොඳයි. කොහොමද? කොහොමද?
ඊළඟට හම් ගැටලු සිරා ශ්‍රියා පතිර ගේටි පිළිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම ආනාපාන සති භාවනාව වඩන කෙනෙකු. ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත මම සාමාන්‍යයෙන් දැන් පස්සම්පයං කාය සංකරණ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස සංසිඳිලා ඊට පස්සේ තේටි සුඛ තත්ත්වය ඇවිල්ලා ඒ වේදනා සංඥා තත්ත්වය පසම්බේ වෙන තත්ත්වයක ඉන්නේ. ඊට පස්සේ සමිනාංශ මට කිව්වා දිගටම අනුසති භාවනාවම මේ සූත්‍රය ආශ්‍රයෙන් කරගෙන යන්න කියලා. ඉතින්දී දැන් මේ පසම්බයන් චිත්ත සංකරණය කියන්නේ වේදනා සංඥා නැති වෙන අවස්ථාවයි, ඊට පස්සේ චිත්තාන්පස්සනාවේ පෙන්වන විමෝචන චිත්තං කියන අවස්ථාවයි. කොහොමද අපේ
හඳුනගන්නේ කොතනද
මම ඉන්නේ වගේ
කියတဲ့ එකක්
මට
හඳුනා. ඔව් ඇත්තටම ඒ කියන්නේ හරියම අමාරුයි. එකපාරට අඳුරගන්න අමාරුයි. මොකද අපිට තේරෙන්නේ තාම අපි හදාගත්ත නැත්නම් අපි තේරුම් ගත්ත අත්දැකීම් පරාසය තුලින්නේ. ඉතින් අපි තාම ඉන්නේ අපිට පස්සම්බයන් කියන මට්ටමේ නම් අපිට එතකොට තාම තේරෙන්නේ නැහැ මොකක්ද මේ විමෝචයන් කියන தත්ත්වය කියලා කියන්නේ. අපි හැබැයි විමෝචයන් කියන தത്വයට ගියා නම් එයාට තේරෙනවා මෙන්න මේකයි පස්සම්භයන් කියලා කියන්නේ, මෙන්න මේකයි පස්සම්භයන් චිත්ත සංඛාරම් කියලා කියන්නේ, මෙන්න මේක තමයි විමෝචයන් චිත්තම් කියලා කියන්නේ. ඉතින් එතකොට අපිට අර දිගට යහට යන්න යන තමයි ඊට කලින් කලින් තියෙන අවස්ථාවන් ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මෙහෙම කියද හැකියි. දැන් මුල් අවස්ථාවේදී කායනුපස්සනා මට්ටමකදී පස්සම්භයන් කාය සංඛාරම් කියලා කිව්වහම අපේ කායික වශයෙන් තියෙන අපිට ආස්වාද ප්‍රසආසයේ දැනිච්ච ක්‍රියාවලිය කාය සංස්කාර පට්ටම ඔන්න පොඩ්ඩක් සමණයටපත් වෙලා තියෙනවා. ඒක නිකන් සූක්ෂම වෙලා තියෙනවා.
ඒක
පැහැදිලිද සල්? ඔව්. එතන නිකන් හැබැයි යම් සුවයක් තියෙන්න පුළුවන්. පාව වෙනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ කිලිපලා යන්න පුළුවන්. ඒ වගේ යම් යම් දේවල් තියෙන්නත් පුළුවන්. ඒක ඇසුරු කරගෙන හැබැයි හිත ඉන්නවා. ඉතින් එතන පූර්ණ අනිශ්චිත භාවයක් නැහැ. පූර්ණ නිදහසක් හිතර නැහැ. තාමත් මොකද්ද එකක් ඇසුරු කරනවා. ඊට පස්සේ අපි හිතමු වේදනානුපස්සනා කොටසට ගියා. චිත්තපටිසංවේදී නැත්නම් චිත්ත සංඛාරපටිසංවේදී අසසීසාමිත කියන මට්ටමට ගියාම එතන යම්කිසි කායික වශයෙන් හෝ වේවා මානසික වශයෙන් හෝ වේවා යම් යම් වේදනා ස්වභාවයන් දැනෙනවා. ඒක ඇසුරු කරගෙන ඔන්න වාසය කරන නිසා ඒක දිහා බලනවා. එහෙම නැත්නම් හිතේ යම් යම් සංඥා පැනනගිනවා. ඒක දිහා බලනවා. දැන් ඒකකටවත් අහු නොවි ඒ වායේ තිරතින තින් ස්වභාවයන් දකින් වාසය කරන්න පුළුවන් නම් මොන ඒ ටිකක් එතකොට අහෝසි වෙලා ෂය වෙලා යනවා. ඊට පස්සේ තමයි අපි හිතට දෙන්නේ දැන් ඔයා කැමති විදිහට හැසිරෙන්න. දැන් ඉතින් එයාට පොඩි නිදහසක් දෙනවා. එතන දැන් යම් යම් සිතුවිලි එනවා. හැබැයි ඒ වෙලාවට කය සෑහෙන දුර නොදැනී ගිහිල්ලා ඒ වගේමයි වේදනාවන් සංඥාවන් හිතේ මොකක්වත් එහෙම ලොකුවට නැහැ. ඒ වෙනුවට නිකන් හිත සමනාලට යම් යම් සිතුවිලි පහල කරන්න ඉඩ තියෙනවා. අපි ඒකත් දිහා අර විදිහටම බලමු. එතනත් මේ ඇතිවීමක් නැතිවීමක් තියෙන මේ සිතුවිල්ලත් ආවා ඒක ගියා ඔන්න තව එකක් ආවෙ නැහැ. ඔන්න පොඩි වෙලාවක් තිබුණා නිකන් තිබුණා ඊට පස්සේ ඔන්න තව එකක් ආවා කියලා අර මේ අදාර මම මුලින්ම පෙන්නුවා වගේ මතක් කළා වගේ මේ සිතුවිලි වල අතරත් තියෙන පරතරයක් දකින්න. එයා වාසය කරන. හිතන්නේ යම් වෙලාවක මේ සිතුවිලි වලින් සම්පූර්ණයෙන්ම හිත නිදහස් වුණා නම් දැන් ඒතර කයනොත් හිත නිදහස් රූප ස්කන්ධයෙන් නිදහස් ඊළඟට වේදනාවන්ගෙන් හිත නිදහස් සංඥාවන්ගෙන් හිත නිදහස් ඊළඟට හිතේ එන සිතුවිලිත් අපි සංස්කරණයක් කරන්නේ නැහැ. ඒවා එහෙම්ම අපි යන්නේ ඉඳ හැරියා සංස්කරණ පුළුවන් තරම් අවම කළා දැන් එතකොට ඔන්න හිත සිතුවිලි වලින් සංස්කාර වලිනුත් හිත නිදහස්. ඔන්න ඔය වගේ තැනකදී අපි කියන්න පුළුවන් විමෝචයං චිත්තං අස්සසීසාමිති සික්ඛති කියලා. හිත ඒ සියලුම දේවල් වලින් නිදහස් කරගනිමින් නිදහස් කරගනිමින් මේ කටයුත්තේ යෙදෙනවා.
සමිනවසේ
ඒ වගේ විමෝචන චිත්තං අවස්ථාවකදී දැන් ওই ධම්මානුපස්සනාව කෙනෙකුට අපිට ධර්ම කරුණු අපි
නෑ ධර්ම කරුණු නෙමෙයි ඔතන කියන්නේ. ධර්ම කියන්නේ මේ ධම්මානුපස්සනාව කියන්නේ මේ කියන්නේ අපිට දැන් අපි යම් දෙයක් දැන් උදාහරණයක් විදිහට මඩුපින්ඩික සූත්‍රයේ එන ඒ කොටස් කියන යම් වේදේති යම් සංජානනාති ඒ වගේ දෙයක් අපිට වැටහීමක්ද වෙන්නේ
ප්‍රත්‍යක්ෂ වීමක් නෑ දැන් ධම්මානුපස්සනාවක් කියන්නේ මේ ඔය ධර්මයට අදාළ මේ දේවල් වල එකක් නෙමෙයි මේ කතා කරන්නේ.
ඔව්
දැන් මෙතනදී අනිච්චානුපස්සී ඊළඟට විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියලා කියද්දී එතනදී අපිට පුළුවන් මේ මෙතන මේ කතා ගන්න තැනක විපස්සනා ඥානනේ මේ කතා කරන්නේ. මේ අනිත්‍ය දකිමින් වාසය කරනවා. ඒව කෙරෙහි විරාගී වෙමින් වාසය කරනවා. ඒවා නිරුද්ධය නිරුද්ධේයාම දකිමින් වාසය කරනවා. මොන වගේද? මේවා තමයි කායානුපස්සනාවට අදාළ දේවල්. නැත්තම් වේදනානුපස්සනාවට අදාළ දේවල්. නැත්තම් චිත්තානුපස්සනාවට අදාළ දේවල්. ඒතොර මේ ධම්මානුපස්සනාවේ විස්තර වෙන ඒ කොටස් අපිට නැවතත් දාන්න වෙන්නේ ස්කන්ධ පහටමයි. ඒ කියන්නේ රූපීය වශයෙන් දැනෙන අපේතුම ධාතු ස්වභාවයක් අපිට දැනෙනවා නම් කම්පන ස්වභාවයක් අපිට දැනෙනවා නම් තද ගතියක් රළු ගතියක් දැනෙනවා නම් අන්න ඒව දිහා දකිනවා මේ ආකල්පේ. නැත්නම් ඒවැය තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න බලනවා. එහෙමත් නැත්නම් අපි හිතමු වේදනාවක් වශයෙන් නම් අපිට තේරෙන්නේ මේක සැප වේදනාවක් මේක දුක් වේදනාවක් කියලා තේරෙනවා නම් ඔන්න ඒක අනිච්චානුපස්සීව බලනවා. ඒක කොහොමද ඇති වෙලා තියලා යන්නේ. ඒක තේරුම් ගන්නවා. එහෙම නැත්නම් හිතේ සිතුවිලි යම් යම් දේවල් එනවා. අන්න ඒකට මේ අනිච්චානුපස්සීව බලනවා. මේවා ඇතිවීමක් නැතිවීමක් දින දකිනවා. එහෙම කරන්න කරන්න තමයි ඔන්න මේවා ගැන විරාගයක් නිරෝධයක් මේවා අතහැරලා දැමීමක් පටිනිස්සක් ගන්න පස්සනාවක් විදිහට වැඩේ. ඒ
කියන්නේ ඒක
අනුපස්සනාවකදී ඒ ධම්මානුපස්සනාවත් වැඩෙන්න වැඩෙනවා. වඩන්න පුළුවන්. වඩන්න පුළුවන්. දැන් ඒක ඇත්තටම මේ ඔය වඩා ඒක ප්‍රකට වෙන්නේ කෙලින්ම සතිපට්ඨාන සූත්‍රයේදී. සතිපට්ඨාන සූත්‍රයේදී කෙලින්ම ආනාපාන සතියටත් සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා එහෙම විස්තර කරනවා. ඊළඟට අපි හිතමු වේදනානුපස්සනාවට ගියත් ඒකෙදිත් ඒම විස්තර කරනවා. ඊළඟට චිත්තානුපස්සනාවට ගියත් ඒකෙදිත් ඒ විදිහටම විස්තර කරනවා. ඒ නිසා ඒ අර සතිපට්ඨාන සූත්‍රයේදී ඒක ඒ හැම එක එකක් ගන්න යොදලා තියෙනවා. නමුත් අර ආනාපාන සතියේදී ඒක කෙලින්ම ධම්මානුපස්සනාව කොටසේ තමයි මතු කරලා තියෙන්නේ.
අර විමුක්තායතන සූත්‍ර වගේ වැඩි කියනවනේ දැන් සත්‍යයනේ අර ඒ වගේ දෙකින් අපිට විමුක්තායතනේ ගන්න පුළුවන් කියලා එහෙම දෙයක් අපි මනසට අරගෙන එහෙම කතා
නෑ 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 එහෙම එකක් නෙමෙයි. දැන් මෙතෙන්දී අපි විපස්සනාවක් වඩනවා කියන්නේ අපි භවනාවක් නෙමෙයි මෙතන යන්නේ. අපි අපේ පැනනගින වර්තමාන වශයෙන් පැනනගින දෙයක් අධ්‍යයනය කරනවා. ඒ ආගේ හැසිරීම අපි නිරීක්ෂණය කරනවා. ඉතින් එතන අපි මොකක්වත් මේ සජ්ජායනාවක්වත් ඒ මොකක්වත් නෙමෙයි අපි මේ වර්තමාන වශයෙන් පැන නගින දේවල් පරිසසෝපන්න වශයෙන් පැන නගින දේවල් හොඳ ප්‍රීක්ෂණයක් තමයි මේ කරගෙන යන්නේ. එතෙන්දී අපි විහිං මොකක්වත් මතක් කරන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ මේ ස්වභාවයෙන්ම පැන නගින දේවල් තේරුම් ගන්නයි තියෙන්නේ. ඒවයි ක්‍රියාකාරීත්වය හඳුන ගන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි කරන් සම්මත
අවසරයි ස්වාමීන් වහන්ස මම ඇහෙනවද?
ඇහෙනවා.
ස්වාමීන් වහන්ස දැන් මගේ මේ ප්‍රශ්නේ අර කලින් අර ප්‍රසන්න මහත්මයා ඉදිරිපත් කරපු අර උදේවැය සම්බන්ධ ඒ වගේ දෙකට සම්බන්ධවයි මම කාර්යයක් තිස්සේ පරයන්ක භාවනාව පුරුදු කරනවා. දැන් මගේ ටිකක් වෙලාවක් පොඩි වෙලාවකින් මගේ හුස්ම ඉක්මනින්ම ආශ්වාස ප්‍රශ්වාස තුනී වෙනවා. ඒත් එක්කම මගේ හැම වෙලෙම එකපාරටම මගේ කයටයි යන්නේ. කයට අවධානය යනවා. මගේ ඊළඟ කයේ පිම්බීම් හැකිලීම් මගේ දැනෙනවා. ටිකක් කරනකොට ඒකත් තුනී වෙලා ඉක්මනින්ම කයේ දැනෙන්න ගන්නවා මට. දැන් ඒ මුළු කාලෙම මෙතෙක් කාලෙම දැනුනේ එහෙම මේ තද ගතියයි. ඉතාම තද ගතියක් දැනනා. ඒක මුලේ මුල කාලෙදී හුඟක් තදින් දැනුණා. දැන් දැන් ඒක හුඟක් ඉක්මනට අඩු වෙලා ගිහලා දැන් සාමාන්‍ය අඩු තරමින් තද ගතිය දැනෙනවා. එතකොට ඒකම තමයි මම ඒක දිහාම මුල කාලෙදී හුඟක් ගැට්ටුණා. දැන් එහෙම නෑ. දැන් ඒක දිහා බලන් ඉන්නවා. ඒකේ හැසිරීම ස්වභාවය බලනවා. එතකොට සමහර වෙලාවට ඒක වේදනාවක් වගේ තරමකට වැඩි වෙන වෙලාවලුත් තියෙනවා. කොහොම නමුත් ඒකම ඒකටම අවධානය තියන් ඉන්නකොට දැන් මම දකිනවා ඒක එක තැනක ඇටි වෙලා ඊට පොහු ශරණයෙන් ඒක නැතුව තව තැනක ඇටි වෙනවා. ඒ විදිහට ඒ වේදනාව එහා මෙහා යන හැටි තැන් තැන් තද වෙන හැටි එහෙම යනකොට ධාතු සමහරලාට ඒ වේදනාව ඒ තද ගතිය වෙනස් වෙලා රස්නේ එන්න ගන්නවා. සීතල හරි රස්නයක් හරි එනවා. ආපහු තද ගතිය තැනක එනවා. ඒ වගේ ධාතු ස්වභාවයන් නැති වෙන නැති වෙන හැටි බලනවා. එතකොට මම අහන්නේ දැන් ඒක සමහර වෙලාවට තේරෙන දැන් හොඳටම මම බලන් හදනවා ඒක මගේ කියන්නේ අවයවේ නැතිව අර මට දැනෙන දේ විතරක් නිකන් පෙරලා අරගෙන වගේ බලන්න මගේ පුරුදු වෙන්නේ. එතනදී ඒක මම මේ දකින්න තත්ත්වය එතන ඒ සමුදයක් හොයක් දකීමක්ද එහෙම නැත්නම් මම ඊට වඩා සියුම් තත්ත්වයකට යන්න ඕනද? මොකද වරින් වර මට දැන් සිතුවිලි හැමත් එනවා. එතකොටත් මම ඒක ආවම ඒක ඇති වෙනවා නැති වෙන හැටි දකිනවා. එහෙම දැක දැක නමුත් අර වේදනාවක් දැනෙනවා. ඒ දැනීමටම යොමු කරගෙන ඉන්නවා. මොකක් හරි දැනෙනවා කියන එකේ. එතකොට ඊට වඩා සියුම් තත්ත්වයට යනවා. මොකද මට අර ප්‍රීතිය සුඛය වගේ දේවල් එන්න ඒ වගේ දැනිලා නැහැ. මේ දැනීමම තමයි මම හැමදාම ඉන්නේ. යම් දැනීමක් මගේ ශරීරේ එන එකක් මම බලාගෙන ඉන්නවා. එතකොට ඒ தත්ත්වය කොහොමද ඒක ඊට වඩා වැඩි දියුණු වෙනවද? මා කරන දේ හරිද? තව දියුණු කර ගන්න ඕනද කියලා ඔබ වහන්සේගෙන් උපදෙස්
බලාපොරොත්තු වෙනවා. හොඳයි. අතරම අපේ දියුණු වෙන්න අවශ්‍යයි. නමුත් ඉතින් දියුණු වීම සඳහා කල යුත්තේ ඕකමයි. දැන් අපි වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. තව ටිකක් අර සූක්ෂමව දැන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මුලදී අපි හිතමු මම මේ උදාහරණයක් වශයෙන් කියන්නේ අපි ආශ්වාසයක ඇතිවීම නැතිවීම බැලුවා. ප්‍රශ්වාසයක ඇතිවීම නැතිවීම බැලුවා. නමුත් මෙතන තාමත් අපි සම්මුතියක ඉන්නේ. ආශ්වාසයක් කියලා ප්‍රශ්වාසයක් කියලා අපි හදාගත්ත සම්මුතියක තාම ඉන්නේ. නමුත් ඔක තව තව සියුම් වෙන්න නම් ඒ தත්ත්වයම අපි දකිමින් වාසය කරන්න ඕනේ. එතකොට තව තව ඔන්න සම්පජඤ්ඤය දිනු වෙනවා. මේක තව සූක්ෂමව දකින්න පුළුවන් වෙනවා. අපි හිතමු යම් දවසක මෙතන මේ තනි ආශ්වාසයක් නෙවෙයි ඔන්න ආශ්වාස කුඩා කුඩා ආශ්වාස ඔන්න 5ක් 6ක් යාට දැනෙනවා. තනි ප්‍රශ්වාසයක් නෙමෙයි ඔන්න කුඩා කුඩා ප්‍රශ්වාස 5ක් 6ක් යාට දැනෙනවා. දැන් එයාට මේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලාවත් හිතා ගන්න බෑ. නිකන් කුඩා කුඩා මොනවාදෝ දැනීම් රසක් එතන තියෙනවා. ඔන්න ඔය මට්ටමට අපි එනවනම් අර කලින් තිබුණට වඩා දැන් සූක්ෂමයි. කලින් තිබුණට වඩා අවබෝධයේ පිරිසුදුයි. ඉතින් ඒතකොට එතෙන්ට එන්න නම් අපි අරකම කරලා අරකම තව තව කියුණු වීමක් පිරිසුදු වීමක් තමයි උනේ. ඒකම තමයි නම් මෙතෙන්ටත් කියන්න වෙන්නේ. දැන් අපි අපේ කයේ විවිධාකාර දැනීම් හඳුනා ගනිමින්, තේරුම් ගනිමින්, ඒවා හැසිරීම වටහා ගනිමින් කාලය ගත කරනවා. ඒ ගත කිරීම තුලින් අපේ සතිය තව දියුණු වෙනවා. ඒ ගත කිරීම තුලින් අපේ සම්පජඤ්ඤය තව දියුණු වෙනවා. ඒ ඊළඟට දියුණු වෙච්ච මට්ටමකින් තමයි ඊළඟ දවසේදී බලන්නේ. තව දියුණු වෙච්ච මට්ටමකින් තමයි ඊළඟ දවසේදී බලන්නේ. එතකොට අපි තව තව මේක ප්‍රගුණ කරන්න තව තව පිරිසුදු වෙමින් අර විපස්සනා ඥානෙ වර්ධනය වෙනවා.
නමස්කාර ස්වාමීන් වහන්සේ. එතකොට ඒ දැන් ආනාපානෙදී නම් මට ඒ වගේ මම දකිනවා. ඒ කියන්නේ අර තනි ආනාපානයක් වෙනකොට කැඩි කැඩි යනවා. ඊළඟ පොඩි කම්පනයක් නැහැ. ආ කම්පනයක් විතරක් ඉතුරු වෙන වෙලාවල් එනවා. ඒ වගේ
වරක් අන්න ඒව බලන්න. අන්න ඒ වගේ මත්තම් වලදී කියන්නේ කුඩා කම්පනයක් විතරයි දැන් තියෙන්නේ. ඒ කම්පනයේ කොහොමද හැසිරෙන්නේ? හොඳට ඒක විතරක් හොඳට බලාගෙන ඉන්නවා. මෙයා කොහොමද දැන් කටයුතු කරන්නේ?
ඔය කියන්නේ
අර ශරීරයේ තියෙන වේදනාව නොබලද ඒක කරන්නේ නැති. ඔව් ඒ
කියන්නේ ඔක්කොම එකපාර බලන්න යන්න එපා. ඔව් එහෙමයි.
තෝරගත්ත ප්‍රබල එකක් විතරක් බලන්න. ඒකෙන් යම්කිසි අවබෝධයක් ලබා ගන්න උත්සාහන්ත වෙන්න. ඊට පස්සේ අපි කියමු මේක නොදැනී ගියා. තාම ඉතින් ප්‍රඥාව මදි. ඉතින් ඒ නිසා තව එකක් තෝරගන්න. ඒ අර යම් ප්‍රකටව දැනෙන වෙන ආරමුණක් තෝරගන්න. එයා කොහොමද හැසිරෙන්නේ කියලා බලන්න.
එහෙමයි
ස්වාමීන් වහන්සේ කියන්නේ මම කරන විදිය දිගටම කරන්ද. ඔව්. එහෙම තමයි කියන්න වෙන්නේ. ඔව්. එහෙම කරන්න අර ඒ සූක්ෂමව බලන බැල්ම නිවැරදිව බලන බැල්ම ඕක දිගට කරගෙන යාම ඒ තුලින් ගොඩනැගෙන ප්‍රඥාව තමයි අපිව තව තවත් ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ පන්සිප්පේ වන්සබ්නයි.
හොඳයි.
ඊළඟට හම් ගැටලුව බන්තුචිව මහතාට පිළිපත් කරන්න ඕන.
පරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඇහෙනවද?
ඇහෙනවා ඇහෙනවා.
ඔව්. ආ ඔව් ස්වාමීන් වහන්සේ මම දැන් තවදුරටත් පොඩ්ඩක් මනසිකුමත් භාවනාව කරගෙන යනකොට මේක ගත කරනකොට මට දැනුත් ස්වභාවයක් තමයි මේ මොකක්ද පැහැදිලි කරගන්නේ. දැන් අපි අනිශ්චිත ස්වභාවයේ ඉන්න කොට දැන් අපි සමුදු ලෝකයේ ඉන්නේ.
අපිට
සමුදු ලෝකයේ ඉන්න කොට දැන් අපිට වේදනා සංඥා කියන කොටස කොහොමද කියනවනේ? ඔව් එතකොට ඒකෙන් සමුදු ලෝකයේ දැන් අපිට දැන් වෙන දෙයක් අනිශ්චිතව ඉන්නවා නම් මම නැත්නම් ඒක මොකුත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මේ අවස්ථාවේදී යම් කිසි හඳුනා ගැනීමක් කියන්නේ නමුත් සංකාර කරන්නේ නැහැ. මම නැහැ. එතකොට මේ ඔස්සේ විඥානය අලුත් වීමක් වෙනවද? එතකොට ඒ කියන්නේ මේ මොහොතේදී තමයි බුදුන් වහන්සේ කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන එකනේ. නමුත් ඔය යන ධම්වැලේ අපි මැද්දෙන් සංකාර කොටස දැන් අයින් කරලා
තියෙනවා.
නමුත් මේ අයින් කිරීම තුළත් නමුත් දැන් අපි සමත ලෝකයේදී සංඥා ස්වභාවය හඳුනා ගැනීමක් වෙනවා. නමුත් සංකාර කෙරෙන්නේ නැහැ. එතකොට නමුත් අපි විඥානයක් මේ අවස්ථාවේදී හැදෙනවා නේද කියන එක තමයි මට පැහැදිලි කරගන්න ඕන. එතකොට මේ විඥානය අපි එකමදේ දැන් මේ තත්ත්වයට පත් වෙන ඉස්සෙල්ලා දැකපු විඥානයට වඩා දැන් අලුත්. මේක තුළ මමත් වෙන්නේ. අපේ ජීවිත අදාතික හැලින් ගැටින් සංකාර ඒව නැහැ. මේක මේ අවබෝධය මේක දුවරදීද ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් මොකද මම මේ පොතපතේ දැන්ම මම මෙච්චර දැලිනා මෙච්චර කල් මම කරන්නේ දේවල් තමයි කළේ.
ඔව්.
නමුත් අර මේක දැන් නිකන් මම ධර්මයක් එක්ක ගලපලා බලනකොට පොඩ්ඩක් පැහැදිලි කර ගැනීම
හොඳයි. හොඳයි. අතර ප්‍රශ්නය හොඳයි. ඇත්තටම සාමාන්‍යයෙන් එක්කෝ විඥානයක් රූපයක් ඇසුරු කරන්න ඕනේ, එක්කෝ වේදනාවක් ඇසුරු කරන්න ඕනේ, නැත්නම් සංඥාවක් ඇසුරු කරන්න ඕනේ, නැත්නම් සංස්කාරයක් ඇසුරු කරන්න ඕනේ. අපි ඒ බඳු ඇසුරු කරන විඥානයක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එක්කෝ යා වේදනාවක්, එක්කෝ රූපයක්, එක්කෝ සංඥාවක්, එක්කෝ සංස්කාරයක්. එතකොට අපි විපස්සනාව හරහා අපි රූප කර්මස්ථානයක් වඩනකොට අර රූප ටික තමයි බොඳ වෙලා, ෂය වෙලා යන්නේ. ඒ තුලින් ඕනේ නම් කෙනෙකුට සමහර වෙලාවට පින තිබුණොත් සමහර වෙලාවට ඔන්න යන්න ඉඩ දෙනවා. වේදනාවක් ඇසුරුත් කරන්නේ නැතුව, සංඥාවක් ඇසුරු කරන්නේ නැතුව, සංස්කාරයක් ඇසුරු කරන්නේ නැතුව රූප කර්මස්ථානයේ හරහාමත් අනිශ්චිත භාවය ගොඩනගන්න පුළුවන්. ඒ වගේමයි අපි තුමු වේදනා කර්මස්ථානයක් වඩනවා. වේදනාන පසනාවක් වඩ වඩා ඉන්නවා. එතනදී ඔන්න වේදනාවේ තියෙන යථා ස්වභාවය දකිමින් වාසය කරද්දී ඒක නිරුද්ධ වෙලා ගියා නම් අපි තුමු එතන තිබිච්ච ඒ වේදනාර්ථ පිච්ච ඇලීම ෂය වෙලා ගියා නම් එතන එතකොට ඔන්න විඥාණය අපතිත්‍ිත වෙන්න ඉඩ තියෙනවා. කොහෙවත් පිහිටන් නැතිව ඉන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපි චිත්තාන් වසනාව ධම්මාන් වසනාව වඩමින් වාසය කරද්දිත් ඔය දෙයම වෙන්න පුළුවන්. දැන් ඔය වෙද්දී අපි පරිස්සම් වෙන්න තියෙන්නේ දැන් අපි මාක්කාරී එක ක්‍රමයක් හරහා මේක ලස්සනට ගොඩනගාගෙන ගියා. විඥාණය අපතිත්‍ිත මට්ටමට අරගෙන ගියා. අපි තුම අපි හිතේ චිත්තානුපස්සනාව. අපි හිත දිහා බලාගෙන හිටියා. ඒ හිත දිහා බලාගෙන ඉඳද්දී ඔන්න මේ සංඥා නැත්තම් හිතට ආපු සිතුවිලි ඔක්කොම ෂය වෙලා ගියා. දැන් ඔන්න හිතට මොකක්වත් නැහැ. හැබැයි අපි ඔතෙන්දී හිතමු අපි නිකමට අපි ගිහිල්ලා කයේ දැන් වේදනාවක් දැනෙනවා. ඒ වේදනාවට ඔන්න ආයෙ හිත බැහැගත්තා. ඉතින් ඒකට අනිශ්චිත වීමක් නැහැ. ආයෙත් අපි කායනුපස්සනාවකට වැටුණා. ඒ නිසා මේවා තමයි පිරිසිදු වෙවි යන්න තියෙන්නේ. අපිට පුළුවන්ද මේ එක අනුපස්සනාවක් කරහා හරි දිගට දිගට කරගෙන යනකොට කායනුපස්සනාවක පාදක වෙන ඒ රූපයත් අතහැරිලා වේදනානුපස්සනාවට පාදක වෙන ඒ වේදනාවත් අතහැරිලා චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට පාදක වෙන ඒ සංඥා සංස්කාරත් අතහැරිලා කිසිවක් ඇසුරු නොකරන අපපතිච්චිත විඥාන මට්ටමකටපත් වෙනවා. ඉතින් එතකොට ඒ විඥාණය ගැන කතා කරනවා නම් ඒක නාම රූපයක පැටලිලා නැහැ. නාම රූපයක් පිහිට කරගෙන නැහැ. රූපයක් රූපස්කන්ධයක් හෝ වේදනාස්කන්ධයක් හෝ සංඥාස්කන්ධයක් හෝ සංස්කාරස්කන්ධයක් හෝ පිහිට කරගෙන නැහැ. ඒකයි අපි ඒකට කියන්නේ අපපතිච්චිත විඥානයක් කියලා.
ඒ කියන්නේ ඒක තමයි සම්පූර්ණම
දැන්
අනිශ්චිත ස්වභාවය. ස්වභාවයේ
ඉන්න
කොට මතුවෙන
දේක් තමයි මම මේ අහුවේ. ඒ ස්වභාවයේ ඉන්නකොට හිත සමහර වෙලාවට ගිහිල්ලා ආයිත් හේත් වෙන්න පුළුවන් මොකට හරි. ආයිත් ගිහිල්ලා වේදනාවක් ඇසුරු කරන්න ඉඩ තියෙනවා. සංඥාවක් ඇසුරු කරන්න ඉඩ තියෙනවා. සංස්කාරයක් ඇසුරු කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ආයෙ ඔන්න සිතුවිලි පහළ වෙනවා ආයෙ සංස්කරණ පණ ගැන්වෙනවා ආයෙත් හිත කියවන්න පටන් ගන්නවා
නහොත්
ඒ කියන්නේ සංඥා මට්ටම එහාට යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒක තමයි. සංඥා මට්ටම කියන එකේදී බන්දුජීව මහත්තයා මෙහෙමයි. දැන් ඔතන දැන් සංඥා මට්ටම කියලා කියන්නේ ඔය ප්‍රශ්නේ අහලා තියෙනවානේ. න සංඥා සංඤී න සංඥා සංඤී නෝපි අසංඤී න විභූත සංඤී ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පංච සංඛා. ඒක තමයි ඔකට දෙන්න තියෙන නිවැරදිම පිළිතුර. දැන් මේ නිවැරදි මට්ටමකදී න සංඥා සංඤී මෙතෙන්දී දැන් බන්දු ජීව මහත්යාට මතක් වෙන්න හැකියාවක් නැහැ තමන්ගේ අමුදරුවන්ව ගෙවල් දොරවල් යාන වාහන රැකියා කරන ස්ථාන ඒව මතක් වෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපි ඒව ඇසුරු කරනවා. ඒ බඳු සංඥාවක් තියෙන්න බෑ. න සංඥා සංඤී. න විසඤ්ඤ සංඤී. ඒ වගේමයි නිකන් සම්පූර්ණයෙන්ම මේ කලන්ත වෙලා වගේ නිකන් සම්පූර්ණයෙන්ම උදාහරණයක් වශයෙන් කියනවා නම් විකෘති වෙලා වගේ එහෙම මේ සංඥා නිකන් විකෘතියක් වෙලත් නැහැ. නෝපි අසඤ්ඤී. එතන මේ අසඤ්ඤ තත්වයකට ගියා වගේ සංඥාව මැඩපවත්වගෙන දත්මිතිකාගෙන සමාධියක් තුලින්ම මැඩපවත්වපු එබඳු තත්වයකුත් නෙමෙයි. නෝපි අසඤ්ඤී න විභූත සංඤී. සම්පූර්ණයෙන්ම සංඥාව විනාශ කළත් නෙමෙයි. එතන මොකක්ද සංඤී ස්වභාවයක් තියෙනවා. සංඤී. සංඤී කියන්නේ යමක් දැනෙනවා. යම් පමණක හඳුනා ගැනීමක් තියෙනවා. නමුත් ඒවම් සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පංච සංඛා. නමුත් ඒ ප්‍රපංචයන්ට තුඩු දෙන සංඥාවක් තමයි මෙතන නැහැ. මම හිතන්නේ බද්ධ ජීව මහත්තයා අපෙන් මේ එයාගේ විසන්දි වුණා. ඒ නිසා මේ වගේ ප්‍රශ්නවලදී අපි ටිකක් ධර්මානුකූලව මේවා විග්‍රහ කරගන්න ඕනේ. නැත්තම් අපි හිතනවා මෙතන සම්පූර්ණයෙන්ම මොකක්වත් දඩ දැනෙන්න බෑ, මොකක්වත් මට සංඥාවක් තියෙන්න බෑ. එහෙම අපි හිතන්න ඉඩ තියෙනවා. නමුත් මේවා සුද්ධ කරලා තියෙනවා. මෙතන සංඤී තත්වයක් තියෙනවා. සංඤී තත්වයක් කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නිකන් මේ කලන්තය හැදිලා නෙමෙයි මෙතන ඉන්නේ. හොඳට සංඤී ස්වභාවයක් තියෙනවා. දැනුවත් බවක් මෙතන තියෙනවා. දැනුවත්ව තමයි වාසය කරන්නේ. හොඳයි අපි ඊළඟ එක්කෙනාට අවස්ථාව දීලා අද වැඩසටහන අවස්ථාව අවසන් කරනවා.
මේයි සෝමනාසික මට ආයි සම්බන්ධතාවය ලැබුණා.
ආ ඔව්.
තව එකක් මොකද මම අද ගොඩක් මේ හෙල්පුතියේ ඉන්න පොඩ්ඩක් මම සිග්නල් නැහැ. සෝමනාස මේ තව එකක් දැන් ඒ විදිහටම අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට මම තව අත්දකපු දෙයක් තමයි දැන් අපිට මොකෝ මොනවා හරි දැන් පාරේ දැන්වීමක් කියනවා. දැන් ওই පාරේ තියෙන දැන්වීම කියවන්න පුළුවන්. හොඳට කියවන්න පුළුවන් සතිය තිබුණ ඔක්කොම කියනවා. එතකොට ඒ කියනවා කියලා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ අනිශ්චිත ස්වභාවය ඒකත් ඉන්නවා.
හරි.
නමුත් අපි හිතමුකො ඒක කියලා තියෙන දේ ගැන අවධානය යොමු කරන්න හෝ ඒක මොකක්ද මේ කියන එක ගැන හෝ හිතන්න ගියොත් අන්න ඒක අපහසුතාවයක් වෙනවා. ඒක නිකන් ඕන දෙයක් කියවන්න පුළුවන්. නමුත් අර මේක මොකක්ද මේකින් එන අදහස කියලා ගන්න තරමටවත් යන්න දෙන්නේ නැතුව නවත්තනවා හිත.
මේක
සාමාන්‍ය හරිද ස්වාමීන්?
ඒක තමයි. ඉතින් අපි ප්‍රායෝගිකව අපි බලන්න ඕනේ කතරම් දුරකට අපි කිසිවක් නොකර අනිශ්චිත භාවයක ශුන්‍යත ස්වභාවයක ඉන්නවද? කතරම් දුරකට අපි ප්‍රායෝගිකව ඒක යම් පමණකට අපි තමු දුර්වල කළා අවස්ථානුකූල ප්‍රයෝජනේ සලකලා අපි නැවතත් සම්මුතියක් තුළ කටයුතු කරනවා කියන එක තමයි බලන්න තියෙන්නේ. අපිට නැවතත් තින් සම්මුතියකට යන්න වෙනවා. දැන් මේ මං කොහෙද ඉන්නේ? ඇඹිලි පිටියේද? මේ බෝඩ් එක කොහෙද? මේ ගම මොකද්ද? ඉතින් අපි මේ තාමත් ආයෙත් නිකන් අර සාමාන්‍ය සංඥා මට්ටමකට සාමාන්‍ය සම්මුති මට්ටමකට ආවනේ. හැබැයි ඉතින් ආපහු හැබැයි ඒවැ පැටලි පැටලි දිගට දිගට ඉන්නේ නැතුව ආපහු අදෙන්ට යන්න පුළුවන්.
ඔව්. කොහොම හරි සම්මුති.
ඔව්.
ඒක දැනන වාගේ සාමාන්‍ය වලට තමයි අත්‍යතප දෙයක් විතරම මේ පාර කියන දේවල් කියවන්න පුළුවන්. කියවට මොකක් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක පැටලෙන්නේ නැහැ. නමුත් ඒක මොකක්ද මේක කියන්නේ කියන එක ගැන හරි බලන්න ගියොත් ඒකට හිත ඉඳ දෙන්නේ නැති ස්වභාවයක්
තියෙනවා.
බල කරනවා වගේ
වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මොකද දැන් හිත තේරුම් ගන්න තියෙනවා. එයාට කිසි කරදරයක් නැහැ. හරිම නිස්කලංකයි. හරිම සාවධාන ගතියක්, සාමකාමී ගතියක්, නිස්කලංක ගතියක්, සැහැල්ලු ගතියක් තියෙනවා අර අනිසුස ස්වභාවය තුළ ඉඳද්දි. නමුත් ආයෙත් ගිහිල්ලා අපි අර සම්මුති වල පටලවන්න ගියාම එයාට ඒක හරි වෙහෙසක්. එතකොට එයා ඒක ප්‍රතික්ෂේප කරනවා. මට නිකන් ඉන්න දෙන්න, පොඩ්ඩක් මට පාඩුවේ ඉන්න දෙන්න කියලා. එයා කියනවා මේ මොකද මට වද දෙන්නේ කියලා. නේද? අද මේ ධර්ම දේශනාවත් අහන්න ගෙදර ගිහිල්ලා ඒකිනුත් සෑහෙන යමක් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. ඒක තමයි. මේ අදත් ඔය බඳු ජීව මහත්තයාටත් සෑහෙන අදාළ ධර්ම දේශනාවක් තමයි කෙරුණේ. අහල බලන්න. හොඳයි. හොඳයි හොඳයි. පෙරවන් සල්ලා. හරි. තව එක්කෙනෙක් ඉන්නවා චතුරදී සිල්වා කියලා මහත්තයා රත දීන අවස්ථාව දීලා අපි අවසන් කරනවා.
අවසරයි සාවිනාස්.
ඔව්.
මම එහෙනම්
හිතේ. එහෙනම්.
සාවිනාස් මම ආනාපාන සති භාවනා තමයි කරගෙන ගියේ. මම පිළිපෙකට ඉස්සෙල්ලත් ප්‍රශ්නාගයක් ඉදිරිපත් කරා. ඔව්. සාවිනාස් මට හොඳට හුස්ම දැනෙනවා. ඊට පස්සේ දීර්ඝ හුස්මක් එක්ක හුස්මක් එක්ක හුස්ම නැමේ හුස්ම කීපයක් මේ විදිහට ගිල්ලා සිවුම් වෙලා ඊට පස්සේ ප්‍රීති සුඛ අවස්ථාවට එනවා. ඊට පස්සේ මගේ ප්‍රීතිය නැති වෙලා සුඛය සහ ඒකාග්‍රතාව ඉඳලා මේ දවස්වල දිනම් ප්‍රීතියක් නැති වෙන තත්ත්වයක තමයි තියෙන්නේ. ඒකට මම හුස්මට යන්නේ නැතුව ඒකට ආලෝක තත්ත්වයකට කියනවා. මට දෙනවා හුස්මට වඩා මේ ආලෝක තත්ත්වය දිහා බැලුවොත් ප්‍රීතිය අතුරු දහන් වෙලා ඒකට ફોકસ එක දෙනවා කියලා. ඒ தත්ත්වයේ ඉන්න ගමන් මට හිතුණා මේක සමුදියේ පැත්තෙන් දිනුන වීමක් නිසා විදර්ශනා පැත්තටත් මම පටන් ගන්න ඕන කියලා. සමුදියේ වඩාගෙන යද්දි මට කකුලේ වේදනාවක් ආවා. ඉතින් මේ මුල් අවස්ථාවේදී يعني ප්‍රීති සුඛ අවස්ථාවේදී වේදනාවක් එන්නේ යටපත් වීමක්. ඒතනදී මම වේදනාව දිහා දිගටම බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉද්දී වේදනාව ඇතිවීම නැතිවීම සිද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණයෙන් අර පොඩි වේදනාවක් අපි හිත ඒක දිහා තියාගෙන ඉන්න නිසා තමයි වේදනාව දිගටම යන්නේ කියන එක ඒක බොහොම ප්‍රත්‍යක්ෂ වශයෙන් වගේ වැටුණා. ඒත් එක්කම මේ වේදනාව නැතිලා එතනින් ප්‍රීති සුඛ ඇවිල්ලා ඊට පස්සේ වේදනාව මට කවුරුටත් කරදරයක් සිද්ධ වෙන්නේ නැහැ. මට දැනගන්න ඕන සාමිනාස මම දැන් විදර්ශනාව කරනවා නම් මොන විදිහකට පටන් ගන්න ඕන කොතනින්ද මම පටන් ගන්න ඕන
කියලා. ඔව් ඇත්තරම දැන් මහත්යගේ මේ සමාධි පැත්ත යම් පමණකට දියුණු වෙලා තියෙනවා. මට පොඩ්ඩක් හැබැයි සතිය ගැන දැනගන්න ඕනේ කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා. මහත්තයා සක්මන් භාවනාව එහෙම කරනවද?
දැනට කරන්නේ නැහැ. ඉස්සෙල්ලා මම සක්මන් භාවනාව කරා.
නෑ එහෙම බෑ.
සක්මන් භාවනාව
එහෙම බෑ. සක්මනයි පරයන්කේ දෙක පැරලල් යන්න ඕනේ. ඒක සමාන්තරව ගෙනියන්න ඕනේ. නැත්තම් ඉන්ද්‍රිය ධර්මයන්ගේ අසමවර්තාවයන් එනවා.
සමිනාස මම දැන්
සක්මන පටන් ගන්න ඕන කියලා සමිනාස කිව්වා. අනිවාර්යෙන්. සක්මන පටන් අරගෙන සතිය දැන් ඉස්සරහට ගන්න. මොකද ප්‍රමාණ يعني සෑහෙන දුරකට දැන් සමාධිය වැඩිලා තියෙන්නේ. නමුත් සතියේ දුර්වලතා හරහා අපිට يعني මොකද සති සම්පජඤ්ඤය තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. සමාධිය නිකම් පසුබිමේ තියෙන. ඒ සමාධිය ඕන්ට වඩා අවශ්‍යත් නැහැ. සමාධිය අවශ්‍ය පමණට විතරයි අවශ්‍ය. නමුත් සතියයි නුවණයි තමයි දැන් ඉස්සරහට අපිට ගන්න තියෙන්නේ. ඒ නිසා සතිය දැන් අලුතෙන් තව ටිකක් පණ ගන්නවල ගන්න. මොකද සමාධිය දිනු වෙනකොට සමාධාවට සතිය දුර්වල වෙනවා. සතියෙන් තමයි වැඩේ මුලින් පටන් ගත්තේ. හැබැයි ඊට පස්සේ සමාධිය ඔළුව උස්සනවා. සමාධිය ඊළඟට සම්පූර්ණයෙන්ම සතියත් යට කරගෙන ඉස්සරහට එනවා. එතකොට தත්ත්වය ඔන්න ආයි අසමබරයි. එතකොටදී අපි අර ඒ සමබරතාවය පවත් ගන්නවා හොඳට සක්මනයි පරයන්කය දෙක සමසමව කරගෙන ඉන්නවා. පයක් සක්මන කරනවා පයක් පරයන්කය කරනවා. ඔන්න ඒ වගේ තමයි දැන් ওই නිස්සරණවනේ එහෙම ඔක්කොම අපි කාලසටහන් හදලා තියෙන්නේ. ඒ නිසා දැන් පටන් ගන්න ආයි සක්මන පටන් අරගෙන එතනින් පුළුවන් විපස්සනාවට හැරෙන්න.
සක්මන කරන දවසල ස්වාමීන් වහන්සේ මට දැන
ස්පර්ශයක් ගානේ මොනවද දැනෙන්නේ? දැන් ඔතෙන්දී සුවය නෙමෙයි වැදගත් වෙන්නේ, සමාධි සුවය නෙමෙයි වැදගත් වෙන්නේ, මේ දැනෙන දැනීම් වල විකාශනය. මේ දැනෙන දැනීම් වල යථා ස්වභාවය. මේ දැනෙන දැනීම් වලට මොන විදිහටද අපි එක පැත්තකින් ප්‍රතික්‍රියා දක්වන්නේ? හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? නැත්නම් ඒවා ගිහිල්ලා ඇලෙන්නේ කොහොමද? මේවත් එක ගැටෙන්නේ කොහොමද? නැත්නම් මේ දැනෙන දැනීම් වලම විකාශනය කොහොමද සිද්ධ වෙන්නේ? ඒවා හැසිරෙන්නේ කොහොමද? ඒ වගේ සම්පූර්ණ අධ්‍යයනයකට තමයි අපිට යන්න
තියෙන්නේ.
හොඳයි. හොඳයි. එහෙනම් අද අපි පැය දෙකකුත් විනාඩි 30කට ආසන්න කාලයක් ධර්මදේශනාවේ සහ සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. එමනම් පින්වත්නි අද මේ අන්දමින් අපි රැස් කරගත් ආශිර්වාද කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං තරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු
සාදු සාදු සාදු. ගෞරවණීය තිම්පත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ දෙපා නමද නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං පුල්ලවේන මයාලද්දං පස්සි තුන්වන්දි තුන්වරං චාරිපුත්තාදි තේරානං ආවතම් පටිපාටියා සද්ධා සීල දයා වාස බුද්ධ පුත්තං නමාමා. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.